निदहस दास्यवसरे नवेनि मासे विशिदेवनिदा भावना वेदसठान ආධ්‍යාත්මික ප්‍රශ්නය කලියන්නේ අපි පිටින් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන නිසා. අපිට අපේ ප්‍රශ්නය අපේම ආධ්‍යාත්මය තුලින්ම ඉගෙන ගන්නවා නම් ගැටලුව ඉවරයි. උත්තරේ ලබා ගන්න ඕන ප්‍රශ්නේ තියෙන තැන. සරලයිනේ. උත්තරේ ලබා ගන්න ඕන ප්‍රශ්නේ තියෙන තැන. ධර්මයේ කොතනද තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන තැන. ඒකට ප්‍රශ්නයක් නැති තැන. ප්‍රශ්නයක් නැති තැන ධර්මයක් නැහැ. ඒක හොඳින්ම වටහා ගත්තද ධර්මයේ තිබෙන්නේ ප්‍රශ්නේ තියෙන ධර්ම. ප්‍රශ්නයක් නැති තැන ධර්මයක් නැහැ. ධර්මයෙන් ඇති පළකුත් නැහැ නේ ප්‍රශ්නයක් නැති තැනකට. අන්න එහෙමයි ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න. එතකොට මේ ප්‍රශ්නයක් නැති තැනට ආවට පස්සේ යාට කරන්න, කියන්න, පතන්න, හදන්න, දියුණු කරන්න මුකුත්ම නැහැ. ඉස්සරහට යන්න, පස්සට එන්න, ඉරිහෙන්න කිසිවක් නැහැ. කඩාගෙන වැටෙන්න කිසිවක් නැහැ. යාගේ සිත අටලෝ දහමෙන් නොසැලෙන සිත. ජරාවට පත් වෙන්නේ නැති, මරණයට පත් වෙන්නේ නැති කෙනෙක්. නොවුණු කෙනෙක්, කෙනෙක් නොවුණු කෙනෙක්. ඔබේ විඥාණයට පුළුවන් ධර්මය අල්ලන්න. ධර්මයේ හසු වේද? විඥාණයට ධර්මයේ හසු වෙන්නේ නැහැ. විඥාණයට හසුවන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත වේදනාවල් පමණයි. විඥානේ දැනගන්නවා මෙහෙමයි මෙහෙමයි, වේදනාව මෙහෙමයි, ස්වභාවය මේකයි කියලා. ඔබට මේ ස්වභාවයක් නැති වේදනාවක් නැති දේ හඳුනගන්නේ කොහොමද? ඔබ විඥානය හඳුනගන්නේ දෙන්නේ විඥානයේ නිදහස් ධර්මය හරියට තේරුම් ගත්තහම. ඔළුව නිදහස්, මනස නිදහස්, ඊට පස්සේ දැනගන්නවා මෙයා මේම එඩිට් කරලා හදන්න පුළුවන් එකක් නෙමෙයි. එඩිට් කරනවා කියන්නේ සංස්කරණය කරනවා. එහෙම හදන්න දෙයක් පුළුවන් දෙයක් නෙමෙයි කියලාම එයා යථා අවබෝධය කරනවා. දෙට එනකම්ම විදසුන් නොවන ඕන. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් විදර්ශනාවත් එතකොට මමත් වෙන්නේ කියලා. මේ ධර්ම අවබෝධය වෙනකන් විදර්ශනාව කරන්න ඕන මමත්වයේ බලව හරින්නට පදනමක් කරගෙන. ඊට පස්සේ ඔළුව නිදහස්. නිදහස් වුණාට පස්සේ යාට ආයි ගන්න දෙයක් නැහැ. ආයි හොයන්න දෙයක්වත් නැහැ. ආයි එකතු කරන්න දෙයක්වත් නැහැ. වෙනස් කරන්න දෙයක්වත් නැහැ. බොහොම නිශ්චලව, බොහොම සංසුන්ව, බොහොම පහසුවෙන් සිටින්න පුළුවන්. කරන්න කියලා යමක් දුන්නොත් එහෙම විඥානගතයි. අනිවාර්යෙන් ඒක විඥානයේ පටලවාගෙන ක්‍රියාවට වැටිලා, වේදනාවට වැටිලා, උපාදානයට වැටිලා, කර්මකාරකයට වැටිලා, කාලයට වැටිලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ කරන්න දෙයක් නැහැ කියන ඒ ගැඹුරු தত্ত্বය අපේ මද බුද්ධිය තියෙන අයට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තැන් තැන් වල ගිහිල්ලා ඉහින් කියනවා හාමුදුරු කරන්න දෙයක් දෙන්නේ නැහැ කියලා. ඒ මද බුද්ධි අඥාන කමේ ස්වභාවය. මේ කරන්න දෙයක් නොමැති තැන තියෙන අවබෝධාත්මක වචනයට එහා ගියපු ඒ ලෝකෝත්තර සමාධිය, ඒ ලෝකෝත්තර සතිය, ඒ අඳුනන් නැති අඳබාල පුතඥයෝ කියන කතාවක් ඒක. ක්‍රියාවක් කොහෙද? සාසන ධර්මයේ ක්‍රියාවක් නැහැ. ක්‍රියාව ඉක්මවු. ක්‍රියාව ඉක්මවා යන දෙපයින් යන්න පුළුවන්ද කියලා අහුවාම උදාහරණයක් දෙපයින් යන්න බෑ. නිවනට දෙපයින් යන්න බෑ. ක්‍රියාවෙන් යන්න බෑ කියන එක නේද අදහස් වෙන්නේ. සටහනක් තියනවද? සටහනක් නෑ. අහසේ කුරුල්ලු පෑම්මට පාරක් සටහනක් නැහැ වගේම ශ්‍රමණය තුලක් සටහනක් නැහැ කිව්වා. ඒකට ශ්‍රමණය කියලා කතා කරන්නේ නෙමෙයි. බාහිර ශරීරයක නෙමෙයිනේ. කවුරුත් දන්නව ශ්‍රමණය ඉන්නේ අවබෝධය තුල. අවබෝධය තුල ශ්‍රමණයාට සටහනක් නැහැ, ස්වરૂපයක් නැහැ කිව්වා. හැමෝටම තියෙන සටහනක් නේද? තමා පිළිබඳව තියෙන සටහනක්. තමන්ගේ දෘශ්‍ය කෝණය පිළිබඳව තියෙන සටහනක්. ඕනම කෙනෙක් තමන් ජීවත් වෙච්ච පරිසරයත් එක්ක ඒ කෝණයෙන් තමයි බලන්නේ. අනිත් කෙනා දිහා. ඒ තමයි හැටි. තමන්ගොල්ලෝ පිරිච්ච සංඥා පද්ධතියත් එක්ක තමයි අනිත් කෙනා දිහා බලන්නේ. අතීත සංඥාව. හොඳ පරිසරයක් තිබුණොත් හොඳ කෝණයකින් නරක පරිසරයක් තිබුණොත් නරක කෝණයකින් ඔය පුජ්‍යල දර්ශනය. එහෙම බලන්න ගියොත් නිරන්තරයෙන්ම තමන්ගේම දෘෂ්ටිය කැරකි කැරකි තියෙනවා. ක්‍රමයක් තුලට හිර වෙන හැම මොහොතකම ඔබ විඥානගත වෙනවා, උපාදානස්කන්ධේ වෙලා ගන්නවාමයි. ක්‍රියාවකට සිරගත වෙන, ක්‍රියාවකට අනුගත වෙන ඕනම මොහොතක ඔබ උපාදානස්කන්ධේ වැළඳ ගන්නවාමයි. එතකොට නොසිත ඉන්න ගියොත් එහෙම නොසිත සිටීමේ ක්‍රියාවලිය ඔබ අනුගත වෙනවා. එනිසා ගොඩාක් අය මේක වරදවාගෙන ඔන්න මොකක් හරි තමන්ම දන්නේ නැතුව තමන් ක්‍රියාවලියකට හිර වෙනවා. තමන්ම දන්නේ නැතුව තමන් දෘෂ්ටියකට හිර වෙන, හිර වුණාට පස්සේ තමන් ඒක හිර වෙලා ඉන්නවා. අර ආධ්‍යාත්මයේ මේ අවශ්‍ය කරන මේ රිලැක්ස් එක, නිදහස නැති වෙලා යනවා. හිර වෙච්ච ඕනම තැනක මේ රිලැක්ස් එක නැති වෙනවා. හොඳයි, බලමු ඔබේ ගැටලු ඔබ තුළින්ම විසඳ ගන්නට අපි සාකච්ඡා කරමු. දැන් ධර්මයේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ ගොඩක් අයට ප්‍රශ්නේ තියෙන්නේ මේ අවබෝධ වෙන්නේ නැති එක එක ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට ගොඩක් කලාවට ඒගොල්ලොත් එක්කම ඒක සාකච්ඡා කරලා පැහැදිලි කරගන්න ඕන කාරණයක් ඒක. මොකද්ද අවබෝධ වුනේ නැත්තේ?
ඒක සෞඛ්‍ය
නැහැ. ලෝකිනේ අයිතික සාකච්ඡා කරනවා. එහෙම දෙයක් මට වෙලා නැහැ. ඒ අයට සාපේක්ෂිත දෙයක් වෙලා නැහැ. වෙලා නැහැ.
විපාක
දැන් සිද්ධ වෙන්න ඕන හිම දෙයක්ද? අපේක්ෂාවෙන් තොරයි. මේක අපේක්ෂා කරලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් මට වෙන්න ඕන කියන එක නෙමෙයි අපි බලන්න ඕන. ඇයි මම එහෙම දෙයක් හිතන්නේ? ඇයි එහෙම දෙයක් අපේක්ෂා කරන්නේ? ඇයි එයත් එක්ක මම සංසන්දනය කරලා බලන්නේ? මගේ මනස නිදහස් කර ගැනීම නේද, පැහැදිලි කර ගැනීම නේද ධර්ම අවබෝධය කියලා කියන්නේ. තවත් කෙනෙක් එක්ක සංසන්දනාත්මකව බැලීම නෙමෙයි. ඊළඟට එනවා තමන් ඒ ගැටළු වලින් නිදහස් වෙලා අන්න නිරවුල් තමන්ගේ විවෘත මනසට එනවා. විවෘත මනසෙන් ඇහුවොත් ඔබට ඔක්කොම අතහරින්න පුළුවන්, මොනවද අතහරින්න බැරි කියලා එයා උත්තරයක් දේ. සමහර අයගේ දෘෂ්ටි අතහරින්න අමාරු. සමහර අයට යම්කිසි භාණ්ඩයක් වස්තුවක් අතහරින්න අමාරු. සංකල්පය අතහරින්න අමාරු. හැබැයි ඔබට තේරෙන්න ඕන ඔබලඟ තියෙනවා නම් කටුවක් ඇනිලා දිනනවා වගේ හිතේ යම් තැනක පොඩියට තුවාලයක් ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙන්න ඕන.
අවබෝධය කියන්නේ දෙයක්ද ඒදී මට සිද්ධ වෙන්නේ නැහැ කියන එක.
ඔබට වෙස්සන්තර රජෙක් වෙන්න පුළුවන්. සියයට සියයක් විශාන්තර රජුරුන්ගේ විශාන්තර රජුරු හැටියට ඔබ පත් වෙනවා නම් ඔබ ගෙදරින් ඉක්මලා යනකොට මේ මොනවද රැගෙන යන්නේ? කිසිම දෙයක් නැහැ. විශාන්තර රජුරු වගේ යන්න ලැබුණොත් සියල්ලම අතහැර දාලා පහට දෙන්න. අපුදන්ටම කියන්න. ගෙදරට කොයිද යන්නේ? ඒක තමයි තේරුම් ගන්න ඕන. කාට දැනේ සම්තරාජිය? මම අහන්නේ වැසන්තර රජු
කියන්නේ
ගෙදර යන. එතකොට ගෙදර පුළුවන්ද වැසන්තර රජු කම කරගන්න? ජෝතක බබුනාව ඒ ගෙදර ස්ථානයක් විතරයි. ඒ තැන ඉල්ලුව ජෝතක මමුණ එදැන දෙන්නේ වෙසන්තර රජුරු මාලිගාව දෙන්නේ ආර වෙසන්තර රජෙක්ගේ. ඒ කියන්නේ දොරවල් ටික ඇරලා බඩු ටික හරන් යනවා ගේ ඉතුරු කරවල යන්න ඕන. එතකොට එයාට මාලිගාව දෙන්නේ නැත්නම් එයාට වදුරටත් දෙන්නේ මාලිගාවේ ඉන්නෝ නම් රජ වෙනෙක්. එතනම විස්තර වෙලා නැහැ. එයා නියම් එක වෙසක් එයා දරාගෙන ඉන්නවා. ඒක දඬුම් එයත් අතාරින්න පුළුවන් නම් අපිට කොහෙද ඉන්න වෙන්නේ? හිස්තැනක මොන වගේ හිස්තැනක? භෞතික නොවන තැන. භෞතික නොවන තැන දකින්න ගෙදරම නතර වෙන්න තමයි අදන්නේ. ගෙදර නතර වෙනවා කියන්නේ ගේ තියෙනවා කියන්නේ ආයි බාන්න පුරව ගැනීම හැකියාව තියෙනවා. ගියක් නැති කෙනා තමයි වෙස්සන්තර වෙන්නේ. කොට දැන් මේක අල්ලගෙන ඉන්නේ මේක කොච්චර කාලයක් රැක ගන්න පුළුවන් කියලා. මාලිගාව කොච්චර කාලද රැක ගන්න පුළුවන්? අපි මේවයි නිස්සාර භාවය දකින්න. ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, භූමිකම්පාවකින් විනාශ වෙන්න පුළුවන්, සොර සතුරු අතරින් විනාශ වෙන්න පුළුවන්, රජය විසින් අත්පත් කර ගන්න පුළුවන්, පාරගියොත් එහෙම අත්පත් කර ගන්න පුළුවන්. තමා අහිමි වෙන්නේ, සියල්ල අහිමි වෙන්න පුළුවන්. එතකොට මේ සංඥාවක් මෙච්චරම තදින් මේ හිත වැළඳගෙන සිටීම සාධාරණයි ද අසාධාරණයි? අසාධාරණයි. ඔබ ඒකට විරුද්ධව සටන් කළ යුතුයි. ඔබ සටන් කළ යුත්තේ කා සමගද? ඔබ සමග කැමති වේද ඔබ ඊට? සනම් කළ මදි දිනන්නත් ඕන. දිනීමේ අදහසින් මන සටන් කළ යුත්තේ දිනනවා කියන්නේ ඉතින් මාය පරාජය කිරීම. ඔබට ඔබව මරන්න සිද්ධ වෙනවා. නියමම මරාගෙන මැරීම මේක තමයි. අරවෝදේ තමයි නියමම මරාගෙන මැරීම. අරගොල්ල මෝහයෙන් කරන්නේ ත්‍ස්තවාදී අය මේක හොඳ ඥානාන්විත කරන්නේ. ඒ මරාගෙන මැරෙන කෙනෙකුටවත් මේ මරාගෙන මැරීම කරන්න බෑ. ඒගොල්ල මරණය තීත්‍යම මැරෙන්නේ. අපි මරණය මරලා මැරෙන්න ඕන. මොකද මරණය මරනවා කියන්නේ? අමරණීය. එතකොට අමරණීය බව මැරෙන්නේ නැද්ද? අමරණීය බව මැරෙන්නේ. ඇයි මැරෙන්නේ නැත්තේ? අමරණීය නිසා. අමරණීය නිසා. අමරණීය උනේ කවුද? අමරණීය වෙච්ච කෙනෙක් ඉන්නවා. කෙනෙක් කෙනෙකුට අමරණීය විය හැකිද? කෙනෙක් අමරණීය වෙනවා. කෙනෙක් අමරණීය වෙනවා. ඇයි කෙනෙක් අමරණීය වන්නේ? කියන්නේ ඒ අමරණීයයි කියන পদවිය ගුණය සැකසিলা තින්නේ කුමන පදනම යටතේද? කපටිකමක් නෝ. ඒක කපටිකමක් කරන්නේ නැති කට්ටිය වෙන්නේ.
කෙලෙක් නෝ.
ආ. කෙනෙක් නෝ වුණාම මැරෙන්නේ. යා මැරෙන ධර්මත් එක්ක මැරෙන අයත් එක්ක තියෙන ගනුදෙනුව අයින් කරපු කෙනෙක් වෙන්න ඕන. මොනවද මැරෙන ධර්මතා, මොනවද නොමැරෙන ධර්මතා?
සියල්ල මැරෙන.
සියල්ල මැරෙන ධර්ම. නොමැරෙන ධර්මතා? නිවන නොමැරෙන. විශ්වාසයන්ද, ප්‍රත්‍යක්ෂතාවයන්ද, දැක්කද, දැනෙනවද? නිවන මැරෙන්නේ නැහැ කියලා. එතකොට නිවන සහ ඔබ අතර කොච්චර දුරක් තියෙනවද? නිවන උඩින් එහාට මෙහාට පැන පැන ඉන්නවා කියලා තමයි මටත් තේරෙන්නේ. යන්න හරි. ඒ කියන්නේ තාම ඉලක්කය ගන්න බැරි වුණා. ඉලක්කය වෙවුලනවා. දැන් අපි රාත්‍රී අඹ ගෙඩියකට ස්ටෝච් එක ගහුවාම ඒක හරියට ඉලක්ක කරගන්න පොඩ්ඩක් අමාරුයි. හරිද? දුන්න කියන විදිහට හරින සංසුන් කමක් හරි හුලඟක් හරි අටපිටාවේ ලෝසාවක් නිසා හරි එයාට හරියට ඉලක්කය ගන්න බැරි වෙන ස්වභාවයක් තියෙනවා. හරියට ඉලක්කය ගන්න ඕන. ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඉගෙනගත්ත දේ හලන්න ඕන. හලන තරමට ඔබ ඉලක්කය ගන්න ඕනේ. දැන් කරන්නේ අර අවසානයේ ඉලක්කය පැත්තකින් තියලා ධර්ම සංකාරයට වැටිලා ධර්මයේ ගොඩ ගහ ඉන්නවා. අර හාමුදුරුවන්ගෙන් ටිකක් ගොඩ ගහ ගන්නවා, මේ හාමුදුරුවන්ගෙන් ටිකක් ගොඩ ගහ ගන්නවා, ආයෙනෝ ආයි ගොඩ ගහන තියෙනවා. තුවාලෙ හැම රෙද්දෙන් වහලා දොස්තරවරු හම්බෙන්නේ නැහැ හැමතැනම යනවා. තුවාලෙ විවෘත කරන්න, ඒකට බෙහෙත් ගන්න, එතන සෝපත් කරන්න. එතකොට අර බෙහෙත් ඕනේ නැහැ. ඒ තුවාලේ හොඳ කරගන්න ඔබ ළඟ තියෙන බෙහෙත් වැඩිපුරත් එක්ක ඇති. ආයි තත්ත්වෙ බෙහෙත් හොයන්න ඕනේ. වැඩිපුරත් එක්කම ওই බෙහෙත් ගබඩාවේ බෙහෙත් තියෙන තුවාලේ හොඳ කරගන්න. තුවාලේට බෙහෙත් දාන්න, තව බෙහෙත් එකතු කරන්න. එනිසා තියෙන බෙහෙත් ටිකෙන් තුවාලෙට බෙහෙත් දාලා තුවාල හොඳ කරගන්න බලන්න ඉස්සෙල්ලා නේද? මගෙන් මොනවා හරි ප්‍රශ්න අහන්න බලන්න. ප්‍රශ්නයක් අහන්න නෑ වගේ. තිබුණත් ප්‍රශ්න මගේ නෙමෙයි. ප්‍රශ්නයක් නෑ. කාටද? මට නෙමෙයි මට. ඒක තමයි හරි. ප්‍රශ්නයක් නෑ මට නෙමෙයි මට. එහෙම කිව්වම යමක් තේරෙන්නේ නැහැ. ඒක උඩට මතු වෙනකොට ඇඬෙනවා. දැනීමක් නැති එක දැනෙනවා. නිෂ්කලංකව ඉන්න ඉන්න පුළුවන්. නිවන මම දකින්නවද? නිවන නිවන දකින්නවද? නිවන නිවන දකින්න. නිවන නිවන දකින්න තැන තමනුත් නිවිලා නිවනත් නිවිලා. නිවන මම දකින දැන තමන් දැවිලා නිවන නිවිලා. දැන් හත් ලස්සන වචනයක මතුවෙච්ච දෙයක් වන්න බලන්නේ. නිවන නිවන දකින තැන තමනුත් නිවිලා නිවනත් නිවිලා. නිවන මම දකින තැන මම දැවිලා නිවන නිවිලා. එතකොට නිවන නිවන දකිනකොට නිවන 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 දකින්න ඕන. ඔව් නිවීමක් කියනවා. ඇයි නිවීම කියලා එතෙන්ට කියන්නේ? ඒ ස්වභාවයට ඇයි අපි නිවීම කියලා කතා කරන්නේ? බලමු ඒ ගැන. හලෝ අත හැදී වුණත් කිසි දෙයක් නෑ. සතුටකුත් නෑ, දුකකුත් නෑ, කෙනෙකුත් නෑ. හෙන මැනු මැරෙන එකක් නෑ. ඒක බෞද්ධික බැඳීමක්, කල යුත්තක්, පැවතිය යුත්තක්. ඒවා ඒ සම්මුති ධර්මනේ. සම්මුති ධර්ම එහෙම තමයි. සෙඩ් එකට ගිහිල්ලා මේකේ සතේ පුජ්‍යලේ කාත්මයක් නැහැ, ගහනවත් තෙල් ටැංකිය පිරෙන්නේ කිව්වට නෑ.
ඒක
ඔය දැන් අපි අපේ අපේ ලෝභකම නැහැ කියලා අපි තවත් කෙනෙක්ගේ ලෝභකමට ඉඩ දෙන්න ඕනේ කියලා එකක් නැහැ ඒක. එතකොට අපේ ද්වේෂය නැහැ කියලා තවත් කෙනෙක්ගේ ද්වේෂයට ඉඩ දීම ධර්මය නෙමෙයි. ඈ එහෙනම් අපි නිහතමානී කියලා තව කෙනෙක්ගේ අදිමානයට ඉඩ දෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකට යටත් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඔබට පුළුවන් ජලය වගේ වාසය කරන්න. ජලය වගේ වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මෘදු, ඒ කියන්නේ නම්නේ ශීලී ඕනම පැත්තකට නැමිලා ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ තියෙන ප්‍රබලම ශක්තිය ගුණය කුමක්ද කියලා හඟුන් මම කියන්නේ ජලය කියලා. ජලය පුදුම ප්‍රබල ශක්ති ගුණය. ජලය යොදා ගන්න ඕනේ යකඩ කපන්න බව නේද? කොන්ක්‍රීට් කපන්න බව මේ යොදා ගන්න ජලය. ඒ ඔටෝ ප්‍රෙෂර් ගන්න එකකින් කරන්න පුළුවන්. ඒකත් එහෙමයි. ඊළඟට එච්චර නම්ය ධර්මතාවයක් වෙනත් වෙන්න බෑ නේ. ජලය වාගේ, ජලය වාගේ. ධර්මය අහනකොට තව තවත් ධර්මය උපදිනෝ, ඒ වගේම ධර්මයේ විවිධ පරාසයන් වලින් පැහැදිලි වෙනවා. එතකොට සතුටක් දැනෙනවා. ඒ නිසාම ධර්මය අහනවා. ඉක්මනින්ම පීඩා ගොඩක් දැන් අර කටාචාරාවට වගේ නේද? එක්කෙනෙක් නැති වුණා, ආයෙ ගඟ ළඟට එනකොට තව එක්කෙනෙක් නැති වුණා, ආයෙ ගඟින් එනකොට තවත් එක්කෙනෙක් ඇති වුණා, අම්මා තාත්තා වයින් යනකොට ආයෙ එතරම් නැති වෙලා එනකොට එක පිට එක ටික පිට ලැබිලා තියෙනවා. ඔය මමත්වයේ හුඟා තියෙන අය තමයි මමත්වයේ නැති කරගන්නේ. ආත්මార్థකාමී අයම තමයි මමත්වයේ නැති කරගන්නේ. ඒගොල්ලෝ තමයි හරියට මේ ලොකුවට මේ වෙලා පිම්බිලා ඉදිමිලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි ඉස්සල්ලම ධර්මයෙන් දකින්නේ, අදහරින්නේ. දැන් ඔය සුදු ජාතිකෝ එහෙම සැප හොයන්න හරි ආසයි. ඉතින් ඒගොල්ලෝ මේ සැප හොයාගෙන රටවල් වල යනවා, කනවා, බොනවා, නටනවා, බීච් වල ඉන්නවා. ඔහොම ගිහිල්ලා මිනිස්සුන්ට එපා වෙනවා. එපා වෙච්චාට පස්සේ කොහෙද ඉන්නේ? ඕන සුදු ටික මෙඩිටේෂන් සෙන්ටර් වල. ඊට පස්සේ අර පත්තු පලාතකට යන්නේ. ඉතින් නුවණ දෙන්න ඕන. නුවණ තිබිච්ච අය අර සම්පූර්ණයෙන් අතහැර දාලා ඉවරලා තනිකරේ ආධ්‍යාත්මික පරිසරයේ ගුණය හරියට හරි අපි වයින් එකතු කරේ පුළුවන් තරම් මමත්වේ මාන්න උද්දච්චකම් විතරයි. ආන්න හරි ඒක තමයි. මාන්න උද්දච්චකම් විතරයි හම්බුද. පස්සේ එක තේරුණා. ඒක සම්මුති ධර්මයක් පමණක් කියලා ඒක තේරුම් ගන්න හැකියාව තිබුණා නම් ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් ඒ වයින් දිගින් දිගටම මමත්වය එකතු වුණාම ඒ වයි තුලින් දැන් වෙනස් කරගත්ත හින්දා හොඳයි. ඒව තුලින්ම ගියොත් එහෙම නේද? අදිමානවද කුකුරෝ කියලා කියනවනේ. මානෙන් මේ ගියොත් එහෙම බල්ල බලල වෙලා උපදිනවලු. ඈ මාරෝ මාමේ මානේ විශේෂයෙන් අදිමානේ මානේ තිබුණොත් එහෙම වෙනවා කියලා කියනවා. එතකොට මාන්නේ කියන්නේ මමත්වේ තමයි. එතකොට මාන්නේ දුරු වුණාම හරි එවැනි ලක්ෂණ තමන්ට ධර්ම මාර්ගයේ මුණගැහෙනකම් සාමාන්‍ය පොදු ස්වභාවයන් ඒ එවැනි අයම තමයි දැන් ඉහළින් ඉන්නට උත්සාහ කරන කෙනෙක්ම තමයි මොනම හරි ශාස්ත්‍රයක ඉහළට යන්නේ. එතකොට මෑණන්වන්ස ධර්මයට යොමු වුණාම ධර්මයේ කල්පනා කළා මම ධර්මයේනොත් ඉහළින්ම ඉන්න ඕන කියලා. ඒකම නේදින් අරක වැරදි පැත්තට එදිවිලා තිබුණා මේක. එතකොට හොඳයි. කොට යා ඒ ධර්මයෙන්ම මම ඉහලින් ඉන්න ඕන කියලා හොඳින්ම ධර්මයේ අහන. හොඳින්ම ධර්මයේ තේරුම් ගන්නවා. හොඳින්ම ධර්මයේ පරිවර්තනය කර ගන්නවා. ඊළඟට හොඳින්ම ධර්මයේ සුවය ලබනවා. මේ Tamanට උවමනාන සංවේදීතාවයන් ඇති කර ගන්න පුළුවන් මනසෙ. ඒ සංවේදීතාවයන් තමාගේ නොවන බව, තමාගේ ආත්මය නොවන බවත් Tamanට දකින්නට පුළුවන්. එහෙම දකින්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ සංවේදීතාවයන් මනස්වල ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නත් පුළුවන්. ඒ සංවේදීතාවයන් වලට උත්තර දෙන්න ඕන විදියක් කල්පනා කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. දැන් මට දැන් මෙතෙන්ට කෙනෙක් ආවොත් එයාගේ හිතේ බයක් තිබුණොත් ඒ බය මට අහුවෙනවා. එතකොට ඒ බය එයාගේ බය තියෙන ස්වභාවයෙන්ම මට දැනෙනවා. නමුත් ඒක මගේ බයක් නෙමෙයි. එයාගේ බය මට මෙතන කනෙක් කරලා තියෙන නිසා අවුල් සාගත බවක් තිබුණොත් ඒක තේරෙනවා. ඉස්සරහට හොඳ මනසක් තියෙන මිනිස්සෙක් આવු එයා තේරෙනවා. නරක මනුස්සයෙක් තියෙන මිනිස්සෙක් આવු ඒක එයා තේරෙනවා. නමුත් ඒක මගේ නෙමෙයි. දැන් ඈ ඔව් ඒක තමයි. ඒක හොඳට පරීක්ෂා කරලා බලන්නකො. බලනකොට අපිට තේරෙනවා ළඟ ඉන්න කෙනාගේ ඉස්සරහා ඉන්න කෙනාගේ මනසේ ස්වභාවයෙන් පේන්න පටන් ගන්නවා. මොකද හේතුව තමන්ගේ මනස නිදහසේ පවතින පවතින ලෝකේ සංඥා තමන්ට හොඳින්ම ගලාගෙන එනවා, නාගෙන එනවා. ධර්මයේ මුණ ගැහුනේ නැත්නම් මෑණන් වහන්සේ අපි කවුරුත් පුදුම ගැටළු ගොඩක ඉන්නේ, පුදුම ප්‍රශ්න, පුදුම දැවීමක ඉන්නේ. ඒ දැවීම නිවන් මහ සාගරේ ජලයට වැය. ඒ නිසා ධම්මං විනානත්ති සුඛානත්තා ධර්මයේ හැරෙන්නට වෙනනම් සැපයක් නැත කියන එක පැහැදිලිවම 100,000 නෙමෙයි කෝටි වාරයක් නෙමෙයි අනන්ත ප්‍රමාණ සත්‍යයක් ඒක. ඒ මේ කාරණේ හරියටම දැනගත්තොත් හැම කෙනාම ධර්මයට මුල් තැන දීලා ජීවත් වේ. දැන් මම ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් කවුරු වුණත් මොනවා වුණත් කොච්චර බාහිර කටයුතු තිබුණත් මොනවා තිබුණත් ධර්මයේ තමයි අංක එක ජීවිතේ පැවැත්ම. මොකද හේතුව ඒක තමයි අපේ ධනය, ඒක තමයි භාග්‍යය, ඒක තමයි අපිට ලැබුණු දායාදය, ඒක තමයි උත්තරීතරම දේ, වටිනාම දේ කියන අදහස. ඒ වටිනකම හිතවල අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම ඉතින්ට මුල් තැන දීන ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. එයා ධම්මානුසාරී කෙනෙක්, ධර්මයේ හරපද්ධතිය තුළ ජීවත් වෙන කෙනෙක්, ධර්මයේ රසය විඳින කෙනෙක්, බවට පත් වෙනවා. ඒකට ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ. ඒක ධර්මයෙන් බැහැර ලැබෙන දෙයක් නෙමෙයි. ඒකවල මේ ධර්මයේ පවතින්නේ වැඩසටහන කරන අවහම සුළු මොහොතක නෙමෙයි. ගමනක් යද්දී කොතන සිටියත් හැම දෙයක් දහා මේ ධර්ම සංඥාවත් එක්ක තමන් පවතිනවා. ධර්ම සංඥාව කියලා කියන්නේ සංඥා නැති තැන. එතකොට තමයි ධර්ම සංඥාව තියෙන්නේ. ඈ එතකොට සංඥා නැති තැනක් සංඥාවෙන් හොයන්න පුළුවන් ඕන ප්‍රශ්න. සංඥා නැති තැනක් සංඥාවෙන් හොයන්න පුළුවන්ද? බෑනේ, කවදාවත් බෑ. සංඥා නැති තැනක් සංඥා නැතිවම තේරුම් ගන්නවා මිසක් මේ අතේ භාණ්ඩයක් තියාගෙන සැහැල්ලුව හොයන්න පුළුවන්ද කියන අහන වගේ කතාවක්. සංඥාවෙන් සංඥා නැති තැනක් හොයන්න පුළුවන්ද? බෑනේ. ඉතින් මේක තේරුම් කරලා දෙන්න වෙන භාවනාවක් හරි කොහේ හරි මේ හිත රඳවගෙන ඉන්න කියලා හරි මේක උගන්වන්න පුළුවන්ද? නිකන් සිතුවිලි අයින් කර කර යන්න, හිත දිහා බලන් ඉන්න කියලා කිව්වයි කියලා මේ ප්‍රඥා ගෝචර ක්‍රියාවලිය අවදි කරන්න පුළුවන්ද? ඒ නිසා සමහරවගේ මුලාවටපත් වෙලා ඒ ප්‍රඥා දර්ශනය කියන එක අවදි කරගන්න නැතුව මේ නිකන් අර මේ විඥානගත වීම වලට, සංඥාගත වීම වලට ආයි හසු වෙලා පොඩි භාවනා මෙඩිටේෂන් ආනන්ද හාමුදුරු කරන්න දෙයක් නැහැ, අරහාමුදුරු නම් කරන්න දෙයක් දෙනවා කියලා යනවා. ඉතින් ක්‍රියාවට හසු වුණා කියලා කියන්නේ මේ මිනිස්සයා කර්මකාරයෙක් කියලා ඉවරයි. ඈ මේ ක්‍රියාවෙන් තොර තියෙන අප්‍රමාණ සැනසිල්ල තෝරගන්න බැරි, ක්‍රියාව ඉක්මෝකෝ ය අප්‍රමාණ සැනසිල්ල තෝරගන්න බැරි අය අර සංඥාවක හිර වෙලා ලබන සමාධියක් ලබන්න යනවා. ඒක ලෞකිකයි. ඒ කර්මයේ නිදහස් වෙන මග මෙච්චර පැහැදිලිව කියෙද්දි කර්මකාරයෙක් වෙනවා. අපි කියන්නේ මනුස්සයෙක්. ඒ ඇත්තටම කියන්නේ මේගොල්ලන්ට හරි කර්මකාරයෝ කියලා. ඒවයින් ලැබෙන සමාපත්තිය. අපිට ලැබෙන්නේ නිරෝධ සමාපatti මාර්ගය. ඔව්, අතන සමාපatti, මෙතන නිරෝධ සමාපatti. ඔන්න බලන්නකෝ මේ වචනේ අර කඩක් අය පාවිච්චි කරාට අර්ථය දන්නේ නැත්තම් තේරුම් ගන්න. ඒවයින් ලැබෙන මොනවද? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියලා සමාපatti ලැබෙනවා. සායන්තේ ආන්න හරි වැරදා. සබෝපින් සාදු සාදු. ඒක තමයි හරි. උත්සාහයක් නැතුව නිවන කියන්නේ ලෝකේ નિરાයාසයේ ලැබෙන දේ. નિરાයාසයට පත් වෙන තරමට සමන්ත හමු වෙන දේ නිවන. කිසිදු වියදමක් නැතුව ලබා ගන්න තියෙන දේ නිවන. කිසිදු කර්මකාරකයකට වැටෙන්නේ නැතුව ලබා ගන්න තියෙන දේ නිවනයි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එයා තමයි මේ ලෝකේ ජයගත්ත කෙනා බවට පත් වෙන්නේ. දැන් අපි සහය කරනවා, සහ කරලා කොයි වෙලාවක හරි අපිට තේරෙන්නේ තරණය කළත් නැහැ, රැඳී සිටලත් නැහැ. මේ දෙකින්ම අවශ්‍ය නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම කර්මකාරකේ නිදහස් වුණා කියන එකනේ. ක්‍රියාවෙන් නිදහස් වුණා. කර්මකාරය අයින් කළා. කර්මකාරය තියාගෙන නිවන් දකින්න බෑ. කවුද කර්මකාරය කියන්නේ? ක්‍රියාවේ යොදවන්න අපි හරකෙක් බඳලා තියාගෙන ඉන්නවා. එයා වැතිරික්කලේ බඳලා චක් කියලා ගහුවාම යනවා හරෝම පැත්තට ගියා. අන්නේ කර්මකාරය ලියන්න ඕන, අයින් කරන්න ඕන. ඒ කර්මකාරය එතනින් අයින් වුණාට පස්සේ එයා ශූන්‍ය සංඥාවක ඇත්තෙත් නෑ, අශූන්‍ය සංඥාවක ඇත්තෙත් නෑ, වෙනගත්ත නිමිති සංඥාවක් ඇත්තෙත් නෑ, මෙසේ වේවා කියන ගුණයකුත් නෑ, එසේ වේවා කියන ගුණයකුත් නෑ. විඥාණයට දැනෙන න්‍යායකින් නිවන හොයනව නෙමේ, විඥානේ හිස් කිරීමෙන් විඥානේ නිරෝධ කිරීමෙන් එයා ලබනවා සංඥා නිරෝධය. ඒක විඥාණයෙන් දකින්න බෑ සංඥාන. කිසිදු බැඳීමක් නැහැ. දැන් අපිට තේරෙනවා ඇත්ත වශයෙන්ම ධම්ම රත්නය කියුවේ ඒක මණිකලක් වගේ වටිනවා නේද? ධර්ම රත්නය. ඒතර රත්නයක් එතන තියෙන්නේ. දැන් ගොඩක් අය සන්තෝෂ වෙන්නේ ඒකනේ, මට හරි වටින දෙයක් ලැබුණා මං හරි සතුටින් ඉන්නවා කියන එකේ හේතුව ඒ මණික කියලා කියන්නේ වාග්ය උදා කරන ධනයකටනේ. එතකොට ධම්ම රත්නය, බුද්ධ රත්නයත් එතන තියෙන්නේ. සංඝ රත්නය පිටින් නෙමේ, තමන් සංඝ කියලා දැනටපත් වෙනවා. තේරෙනවද? එතකොට ධම් ඒ කෙනාට පුළුවන් බුද්ධ රත්නයද ධම්ම රත්නයද දැන් සංඝ රත්නය තමන් ඔන්න. එතකොට එක 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 රත්නයක් තුල එකට වැඩේ ඉන්නවා. මොනවද? බුද්ධ, ධම්ම, සංඝ කියන මේ තුරුණුවන්ම එකම රත්නයක් හැටියට තමන්ගේ හිතට දැනෙනවා. එකම ගුණයක් හැටියට භෞතික විඥාණයෙන් බැලුවොත් තුනක්, ආධ්‍යාත්මිකව බලද්දී මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනන් දෙන එන දැන් යෝ ධම්මං පස්සති ධම්මං පස්සති කියන දැන් එතනම පැහැදිලිනේ. බුද්ධ ධම්ම කියන්නේ දෙක එකයි කියලා. එතකොට අවබෝධයට පත් වෙන කෙනා, සෝවාන් මාර්ගයේ ඵලයට පත් වෙන කෙනා තමයි සංඝ රත්නය, සංඝ කියන ගුණයට බුද්ධ ශ්‍රාවකේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා පැහැදිලි කරනවානේ. එතකොට එයා ධර්මයේ දකින්න කෙනෙක් බවට පත් වෙනවානේ. එතකොට ධර්මයේ බුද්ධ රත්නය, සංඝ රත්නය කියන්නේ එකයි කියලා පොතින් බැලුවත් තේරෙනවා. ඉතින් ඒ සතුට විඳ විඳ ඉන්නවා. අනිත් අයට විඳින් නැති සතුට. ඔව් අර කලින් තිබුණු දුක් වේදනා ටිකෙන් මම ගැලවුණා කියන සන්තෝෂය තියෙනවා. අන්න නිදහස් වීම නිසා ඇති වෙන සතුට තියෙනවා. ඔව් ඒ නිසා තමයි නිවන සැප. ඒක විඳීමක් නැති නිසාමයි නිවන සැපයක්. සතුටක් නෙවෙයි සැපයක්. නිවන සැප වන්නේ විඳීමක් නැති නිසාමයි. නිවන සැපවන්නේ විඳීමක් නැති නිසාමයි. පැහැදිලිවම පේනවා ඉන්ද්‍රියන් වලට බැසගෙන නම් නිවන හොයන්න බෑ. ඉන්ද්‍රියන් හරිම පුස්සක්. ඉන්ද්‍රියන් වලින් කරන්න පුළුවන් මේ ලෝකේ පැවැත්ම පමණයි. මේ ලෝකයේ තුල රැඳීමෙන් කවදාවත් දැනසිල්ලක් නිවනක් නැතය. මේ ලෝකෙන් නික්මීමම මාගේ යහපතයි කියලා දකින තැන තමයි, අවබෝධය පහළ වෙන තැන තමයි මෙයා මේ ලෝකෙන් අත්මිදුණු දර්ශනයක ඉන්නේ. පුදුමේ කියලා කියන්නේ අදිචිත්ත අඥාන ගුණයකින් ඒක දකින්නෝම මිස වචන වලින් මේක දකින්න බැරි හැටි. වචන හැම එකක්ම රූප, නාම රූප දෙකම තියෙනවනේ වචනේ. වචන හැම එකම තියෙනවා වේදනා. වචන හැම එකම තියෙනවා සංඥා. වචන හැම එකම තියෙනවා සංකම්. වචන හැම එකම තියෙනවා විඥාන. එතකොට වචන කියන්නේ පංච උපාදාන ස්කන්ධේ පෝෂණය කරන දෙයක්. එවන් වූ වචනයකින් පංච උපාදාන ස්කන්ධයෙන් තොර වූ දෙයක් ගැන කීම, දේශනා කිරීම ප්‍රාතිහාරයක්. යමෙක් එය අවබෝධ කරගන්නවා නම් ඒක ප්‍රාතිහාරයක්. මෙන්න දේශනා ප්‍රාතිහාරය. ඒකට හොඳයි නේද? හතුරෙක් වුණත් එහෙම දැක්කාම ආයේ යා හතුරු කමක් කළාද නැද්ද කියලාවත් මතක නැති වෙන මට්ටමට දුරස් වෙන බවට පත් වෙනකොට
ආ
අපිට අවශ්‍ය නම් විතරක් මතක තියාගන්න අර බ්‍රහ්මංසාවඳුර අහපු ප්‍රශ්න උත්තරේ තමයි දෙන්න වෙන්නේ. ලංකාවේ ඉන්න මහත්තයෙක් ගිහිල්ලා ඇහුවා මාව මතකද කියලා. මහන්ති ගිහුවා ඇයි මම ඔයාව මතක තියාගන්නේ කියලා. ඒක තමයි අහන්න දෙන්නේ. ඈ ආයේ ගෙඩි කඩා ගන්නද කිරිදෝවා ගන්නද ගනුදෙනුවක් තියාගන්නද මොකක්වත් නැහැ. ඒ මොකුත් නැහැ. ඉතින් ඒ නිසා මම ඇයි ඔයාගෙන් මතක තියාගන්නේ? මතක තියාගන්න කවුරුත් අවශ්‍ය නැහැ. අපි මතක තියාගන්න කවුරුත් ඕනේ. අපි මතක මේව කරගන්නත් ඕනෙත් නැහැ. මතකය කියන රාමුව හැදෙන්නේ යංගිසි සංඥා සමුදායක් එක්කනේ. හොඳ නරක ප්‍රභේදනයේ ගුණයක් එක්ක ෆයිල් එකක් ඕපන් කරන්නද? නේද? එහෙම ෆයිල් එකක් ඕපන් කරලා නැහැ කියන එකනේ අදහස් වෙන්නේ. දැන් මෙතන වෙන්නේ මේ මනමෑනේ. පොත්වලින් තියෙන්නේ පැහැදිලි කළා කරුණු දහසක් වෙන්න පුළුවන්. කරුණු දහසක් කෙනෙක් කියද්දී අහගෙන ඉන්නවට වඩා ලෙහෙසි එක ක්ෂණයකින් Taman දෙන්නේ පෙර දැලීමෙන් ඒක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ ලෝකේ කෙනෙක් දැනගන්න ඕන ඒ කෙනාට අවශ්‍ය පරිසරය සහ අවශ්‍ය දේ අවශ්‍ය කොටස අවශ්‍ය වෙලාවට. එහෙම නැතුව අපිට කරුණු දාහක් ඕනේ. දැන් අපි අනුරාධපුරේ යනවනම් ඔන්න අපි අනුරාධපුරේ ගැන දැනගන්නවා. මැප් එක දැනගන්නවා. පාරව වෙනවා. ඉන්න තැන් වල අනුරාධපුරේ යනවා. ඊට පස්සේ කතරගම යන කෙනා ඉන්නවනම් එයා කතරගම යන්න ඔන්න හොයාගන්නවා. ඉන්න තැන් හොයාගන්න. එතකොට ඒ මොහොතට දැනගන්න ඕන දේ දැනගන්නවා මිස මහාදනු සම්භාරයක් නිකන් ඔළුවේ ගොඩ ගහගෙන ඉන්න උමනාවකුත් නැහැ. දැන් හැමදෙස්සෙම මේ ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි අරකයි මේකයි ඔක්කොම ටික මේ ඔළුවේ ගොඩ ගහන්න මිනිස්සෙක් ඉන්නෝනේ. ඒකට ඒ අවශ්‍ය කෙනා අවශ්‍ය තැන අවශ්‍ය ආකාරයේ අවශ්‍ය ශීලිය තියාම ඇති. ඔව් හොඳ ධර්ම ගන්න පරිහරණය කරන්න පුළුවන්. Tamanṭa සිත් ගන්නා වූ කරුණු කියන්න පුළුවන්. විවිධ ආකාරයෙන් ධර්මයේ කියවෙනකොට ඒ වගේ තියෙන ආචාරමත් ස්වභාවය දකින්න පුළුවන්. ඒ වගේම Tamanṭa වැටහෙන ධර්ම කරුණු තියෙනවා. ඒ ධර්ම කරුණු වල තියෙන අසිරිමත් භාවය දකින්නට පුළුවන්. දැන් කවමදාකවත් නොකී ධර්ම කරුණු ධර්මදේශනාවක් කරගෙන යන්නේ මතු වෙනවා. එතකොට ඒක අලුත් දේශනා බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා තමයි දර්ශනයකින් යුක්ත කෙනා මුළු විශ්වයම දකින්න කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. එයාට තහංචියක් නැහැ. ඕනම තැනක පියාසර කරන්න පුළුවන්. හැබැයි නිදහස්. ඕනම තැනක පියාසර කරන්න පුළුවන්. හැබැයි නිදහස්. බැඳීම් විරහිතයි. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. බොහොම සංසුන්ව නිදහස යා පස්සේ කරනවා. ඒ තුල මේ නිදහස ගැන යා ගොඩාක් සන්තෝෂ වෙනවා. ඒ නිදහසින් නිදහස ආධ්‍යාත්මය තුළ නිදහසින් නිදහස දියුණු කර ගැනීම තමයි මෛත්‍රී විහරණය දියුණු කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි නිර්වාණ සමාධිය දියුණු කරනවා කියලා කියන්නේ. ඒ අරමුණක් පදනම් කරගත්ත සමාධියක් නෙමෙයිනේ. ඒ දියුණු කරනවා කියලා කියන්නේ ඒ දෙක දියුණු කරනවා කියලා කියන එක පුජ්‍යලයා විසින් කරන ක්‍රියාවලියක් නෙමෙයි. ස්වභාවය තුළින් ඉබේ සිද්ධ වෙන දේකුත් නෙමෙයි කියන එක හොඳට මතක තියාගන්න ඕන. අන්න එහෙමයි නිර්වාණ සමාධිය දියුණු කරන්නේ. අන්න ඒ සතුට දෙකින් දෙකට අර්ථකථනය කරන්න හොඳයි. ඉස්සරහට ධර්මය අහලා දුවගේ මොලේ අප්සෙට් වෙලාද කියලා බලන්න ආවා අම්මත් එක්ක මේ. අම්මට හරිය දෙකයක් තිබුණා. ආමුදුරේ මම මේ ආයෝබ වහන්තිරි කියලා බලව ගන්න. පස්සේ ගියා මේ අප්සෙට් එකක් නෙවෙයි සාමාන්‍ය හොඳ දෙයක් කියලා. මේ අම්මත් කොහොම හරි බණ ටික අහන්න ලෑස්ති වුණා. දැන් කොහොමද සතුටින් ඉන්නවද? හොඳයි. මොනද ගැටලුවක් තියෙනවද? දැන්ලා තියෙනවද ගැටලුවක් නැතුව ඉන්නවද? හදාගන්න ගැටලුවද තියෙන්නේ, ස්වභාවයෙන් තියෙන ගැටලුවද තියෙන්නේ? ආ. දැන් ගැටලුවක් මතු වෙනකම් බලාගෙන ඉන්නවද, අපේක්ෂාවෙන් ඉන්නවද ගැටලුව? ඔව් දැන් මැනෙන්න සිද්ධ වෙනවා. අහගෙන ආපු ක්‍රමයයි මේ ක්‍රමයයි ඒ ක්‍රමන්ට දෙකට මැදි වුණු ඔබතුමියයි මේ තුන් දෙනාම අයින් කරන්න කැමතිද? අයින් කළොත් මොකද වෙන්නේ? ප්‍රශ්නේ ඉවරයි. මේ ප්‍රශ්නේ ඉවර කරගන්න දවන ප්‍රශ්නේ වැඩි කරගන්න දවන දැන් ඉවර කරගන්න මඟ පෙන්නලා තියෙන්නේ. ඉවරයි. දැන් හිතන්න ඕනද ගෙන අපි එක ගැන? මේක ගැන. ඊට පස්සේ ඒකට මැදි වෙන ඔබතුමිය ගැන හිතන්න ඕනද? අවශ්‍ය නැහැ. දැන් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ගෙන අපු ක්‍රමය, මේ ක්‍රමය සහ ඒකට මැදි වුණු ඔබතුමිය කෙනා. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්න සාධක වුණ මේ තුනම ශල්‍ය කර්මයක් කළා හරියට අර ගෙඩියක් ඉවත් කරනවා වගේ මේ ගෙඩි තුනම ඉවත් කළා දානවා. ඉවත් කළා දැම්මට පස්සේ ඔන්න මහලා තිබ්බාම එහෙම නැත්තම් සූපත් කරලා තිබ්බාම එයා සූපත්. මේ ප්‍රශ්න නැතුව ඉන්න තැන, ප්‍රශ්නේ වේදනා නැතුව ගැටලු නැතුව ජීවත් වෙන්න ඕන තැන ඔන්න උතර. ඔන්න අකම්පිතව ජීවත් වෙන්න තියෙන තැන. දැන් ආයර ගොඩවල් තුනින් එකකට වචන දෙපා. බලන්න මේ 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 තියෙන තැන මොනවද තියෙන්නේ, මොකද්ද දැනෙන්නේ කියන්නේ. හොඳට බලන්න, Tamanta හොඳට දැනෙන විදිය බලන්න. ඒ ආම්දුරු කියපු තැන ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ මතු කරන්න ඕන. ඒක කියන්නේ පුජ්‍යලත්වයනේ. පුජ්‍යලත්වය කියලා කියන්නේ ඒ දෙක ගලපන්නට උවමනා කරන එක. එයා ගැට ගහ ගහ ඉන්නේ. අරකෙන් මේකට ගලපන්නේ, මේකෙන් ඒකට ගලපන්නේ, මේද පුජ්‍යලත්වයනේ. ඒ ඒ පුජ්‍යලත්වයත් ඉවත් වුණාම ඒ පුජ්‍යලයා කියලා එයා ගන්නේ ඇයි? එයාට උවමනා කරන මොනව හරි දෙයක්, උත්තරයක් උමනා කරනවා, ශ්‍රේෂ්ඨ දෙයක් තෝරගන්න උමනා කරනවා. ඒකට පුජ්‍යලේක හැටියට වැජබීම නෙවෙයි, එහෙම නැත්නම් පුජ්‍යලේක හැටියට ධර්මයත් එක්ක නැගී සිටීමට අවශ්‍ය කරනවා. පුජ්‍යලයා කියන්නේ කවදාවත්ම ඉහළට යන කෙනෙක් නෙවෙයි. පුජ්‍යලත්වය කියලා කියන්නේ පහළට යන දෙයක්. පුජ්‍යලත්වය කියන්නේ ප්‍රශ්න වැඩි කරන දෙයක්. දැන් ලෝකෙ මිනිස්සු ප්‍රශ්න අඩු කරගෙන නැහැ, වේගවත් වෙලා තිනු විතරයි. කෝච්චිය වේගවත්, ගුවන් යානය වේගවත්, ඈ වාහනේ වේගවත්. නමුත් ප්‍රශ්න අඩු වෙලා නැහැ, මිනිස්සු වේගවත් වෙලා තිනු විතරයි. ලෝකෙ දිනු වීමේ ප්‍රශ්න අඩු වෙලා නැහැ, ලෝක වේගවත් වෙලා තිනු. ඈ ඉස්සර තිරික්කලෙන් ගියේ අල්ලපු ගමේ ගෙදර දවල් කෑම වෙලට, දැන් වෙන රටක දවල් කෑම වෙලට යනවා. වෙලා බලන්න ඒක ඒ තරමට වේගවත් වෙනවා. නමුත් ප්‍රශ්න අඩු වෙලා නැහැ. ඒක පුජ්‍යලත්වය අයින් කිරීම කියන එකට තමයි ටිකක් අකමැති. එතකොට පුජ්‍යලයා හිතනවා පුජ්‍යලයට ගොඩක් දේවල් දැනගන්නට පුළුවන් කියලා හිතනවා. හැමදේම දැනගන්න ඕනක් පුජ්‍යලය. වෙන කෙනෙක් නැහැ. මොනවා නැති වුණත් මම ජීවත් වෙන්න ඕන. ඒකනේ නේද? ඒ මෙහිමයි ධර්මය කවදාවත් පුජ්‍යලත්වයේ මතින් අවබෝධ කරගන්න බෑ. ධර්මය කවදාවත් පුජ්‍යලත්වයේ මතින් අවබෝධ කරගන්න බෑ. පුජ්‍යලත්වයෙන් බැහැරවමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. පුජ්‍යලත්වය කියලා කියන්නේ යම්කිසි මානසික වේදනාවක් අල්ලගෙන ඉන්න එක. ඒ මානසික වේදනාව හදාගෙන තියෙන්නේ මේ මම කියලා තමයි හිතන්නේ. නිවන් දකින්න ඕන නම් මම. එතකොට නිවන් දකින්න ඕන මම නම් ඉතින් මමත්වේ නැති කිරීමෙන් නිවන් දකින්නේ. මේ තීරණයක් ගන්න වෙනවා. මම නිවන් දකින්නවද, මමත්වය දුරු කිරීමෙන් නිවන් දකින්නවද? මම නිවන් දැක්කොත් తాවකාලිකයි, මමත්වයේ දුරු කිරීමෙන් නිවන් දැක්කොත් සදාකාලිකයි. කාටද ඒක තේරෙන්නේ? මට අnder තේරෙනවා. මට තේරෙනවා. තේරෙනවා. ඒ වුණාට ක්‍රියාත්මක කරන්න බයයි. මම නැතුව වැඩක් තියනවද නේද? ඒ වුණත් මම නැතුව වැඩක් තියනවාද කියලා හිතනවා. ටික කාලයක් යනකොට තමයි තේරෙන්නේ මේ මමත්වේ කියලා කියන්නේ මොන දේ තිබුණත් මහ දුක් විඳින, දුක් නිෂ්පාදනය කරන මැෂිමක්. මමත්වේ කියන්නේ දුක නිෂ්පාදනය කරන මැෂිමක්. ඒ මැෂින් එක තියාගෙන මොන දුක අයින් කළත් වැඩන්නේ අර මැෂින් එක දුක් හදනවා. හරියට අර ත්‍රස්තවාදී නායකයා ඉදි මොනවා තරම් ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කළත් අර ත්‍රස්තවාදී නායකයා තව තවත් ත්‍රස්තවාදීන් නිපදවනවනේ. ත්‍රස්තවාදී නායකයා නැති කරපු ගම මුලන් ගියා වගේ. ආයි ආයි ත්‍රස්තවාදී නායකයින් බිහි වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ දුක් නිෂ්පාදනය කරන මැෂිම මමත්වය තබාගෙන මොන තරම් අපේ වෙන වෙන දුක් සංසිඳවාගෙන දුරු කළා දැම්මත් අර මමත්වයේ විසින් දුක් නිෂ්පාදනය කරන ඕනම දෙයක් දුක බවට පත් කරගන්න පුළුවන්. මේ ලෝකේ එහෙම සැනසෙන්නේ ඉන්න මිනිස්සෙක් කියලා කෙනෙක් නෑ. මුදල් ඇති මිනිස්සයෙක් දුකේ ඉන්නේ, නැති මිනිස්සයෙක් දුකේ ඉන්නේ. තණ්හාව තියෙනවා නම් හැම කෙනාටම හැමදාම නෑ. තණ්හාව තියෙන මනුස්සය හැමදාම දුප්පත්. තණ්හාව නැති මනුස්සය ගහක් යටින් ගියක් පොසත්. ඒ නිසා මම කියන්නේ ඔබ ඉන්න තැන ඉඳලා පෝසත් වෙන්න කියලා. ගහක් යට නම් ඉන්නේ ගහක් යට ඉඳන් පෝසත් වෙන්න. පැලක් යට නම් ඉන්නේ පැලේ ඉඳන් පෝසත් වෙන්න. මාලිගාවේ නම් ඉන්නේ මාලිගාවේ ඉඳලම පෝසත් වෙන්න. ආයි මෙතනින් ඉතින් යන්න ඕනේ. ඉන්න තැන ඉඳලා පෝසත් වෙන්න පුළුවන් ධර්මයේ පෝසත් කරලා ගන්න පුළුවන්. ඒ පෝසත් තම ලබන්න නැතුව බිල්වේදී තත්වෙට ගියත් වැඩක් වෙන්නේ නැහැ. නේද? ඒක තමයි සත්‍යයේ හැටි. සමහර ඉතින් ඒ පෝසත්කම තමා තුළින් දකින්නවා, ඒ පෝසත්කම දරුවන්ගෙන් දකින්න උත්සාහ කරනවා. එයා තව දෙංගක් එහාට, තව ටිකක් එහාට, තවත් එහාට දියුණු වෙන්න තිබුණා කියලා හිතනවා නේද? ඒක තමයි අපි මේ ඌනෝ ගම්මෝ පූතඤ්ජනිකෝ අරියෝ අනත්ත සංගිත. ඌනතාවයකින් අනවබෝධයකින් අනර්ථකාමී ජීවිතයක් ගත කරන මිනිස්සු ලෝකේ ඉන්නේ. හැමදාම ඌනතාවයෙන් ඉතිරින්නේ, හැමදාම මදි. කවද්ද ඇති වෙන්නේ? කියන මහණෙනි හත් දවසක් එක දිගට පායන් නැතුව රන් කහවණු වහිනවා කියන මුළු දඹදිව තලයට. බෙල්ල ළඟට තිරෙන්න කහවණු වහිනවා කියන එක මිනිස්සෙක් වෙන්නේ. මේ මිනිස්සෙන් සෑහීමටපත් වෙනවද කියලා අහනවා. ස්වාමීනි ඒත් ඒ මානසික සෑහීමටපත් වෙන්නේ නැහැ කියන. දැන් කොහෙන්ද මේ මනස සෑහීමට පූර්ණත්වයට පත් කරන්න පුළුවන්? මොන දෙයින්ද පුළුවන්? හිමාල පර්වතයේ රත්තරන් කන්දක් වෙන බැනනන් සිංහලකින් ගෙනල්ලා තියෙනවා. සන්තෝෂයි. ප්‍රශ්න ඔක්කොම ඉවරයිද? හිමාල පර්වතය කියන්නේ පොඩි කන්දක් නෙමෙයි ලොකු. ලෝකේ තියෙන ලොකුම සුම කන්ද ඈ ඔය ඉවර කන්ද කියලා නෙමෙයි ඒක රත්තරන් යන තනිකර රත්තරන් පවක් කිය අයිති උනොත් එහෙම කොහොමද සෑහෙනපත් දුක නෙමෙයි ප්‍රශ්නේ නේද ඔබ ඔබලගේ දෙයක් ගනලා තියෙනවා එහෙනම් තේරුම් ගන්න ඕන මේ 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 ප්‍රශ්නේ මේ මේ මානසික දේට ධර්මයෙන්ම පිළිපීට කරගෙන ධර්මයෙන්ම පිළිතුරක් හොයන මිස හිමාල පර්වතේ ළඟින් ගෙනල්ලා තිබ්බත් හතරම් කන්නක් කළා විසඳන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නේද? එහෙම නැත්නම් තමන්ගේ ළමයෙකුට හම්බ වෙනවා ඒ රත්තරන් කන්ද අම්ම කෙනෙක් හැටියට සන්තෝෂද? ප්‍රශ්න ඉවරද? ඉක්මනට කෝල් එකක් දාලා කියයි අනේ දුවේ දැන් වෙනදට වඩා පරිස්සමෙන් ඉන්න ඕන හැස්ස රත්තරන් කන්ද කීමේ කෙනෙක් වාඩ අතුරු ඇති කියලා දැන් ඊට පස්සේ ඒ තිබීම ප්‍රශ්නයක් බවට පත්
වෙනවා.
හිතෙන්නේ නැහැ ඒක ලොකු දෙයක්. ඉතින් තේරෙනවා මම මේ අදහස් කරේ එහෙම වටිනාකමක් නැති වුණා නැති වීමත් එක්කම මේ ප්‍රශ්නේ විසඳන්න වෙන විදියක් නැහැ කියන එක දෙන්නා. මිනිස්යා ළඟ තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න වෙන පිළියමක් නැහැ. ඒක තේරුම් කර ගැනීමෙන්, ඒක අවබෝධ කර ගැනීමෙන්, ඒක අතහැරීමෙන්, මමත්වයේ දුරු කිරීමෙන් තමයි තියෙන්නේ. දැන් මගෙන් අහන දේ තමයි මේ මමත්වයේ අතහැරෙන්නේ කොහොමද කියන එක නේ අහුවේ. ඒකට තමයි මේ උත්තරය ලබා දුන්නේ. මමත්වයේ අතහැරෙන්නේ කොහොමද? ඔන්න ඕකේ ප්‍රශ්නේ අහුවාම තමයි මේ පුදුම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. උත්තරයක් තියෙනවා දුන්නහම මේක
තේරෙන්නේ.
ඒ ටිකත් අයින් කරගන්න ඕන. මොකද හේතුව අර ලොකු සර්පය ටික අයින් කළා එක සර්පය තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ සර්පයත් මොකටද? එලෙවරලා අයින් කරන්න ඕන. ඈ දැන් ලොකු තුවාලේ සනීප වුණාම පොඩි පොඩි තුවාල ගන්න ඔසලකා හරිනවා. අයි පොඩි තුවාල ලොකු තුවාල බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා පොඩි තුවාල සනීප කරන්න ඕන. එතකොට තුවාලයක් නැති මනසක් නිර්මාණය වෙන්න ඕන. තුවාලයක් නැති මනසක් නිර්මාණය වුණොත් අතිශයින්ම දැන් ওই මමත්වයේ සතුට සහ ලෝකෝත්තර සතුට පිළිබඳව මිනිස්සුන්ට මේ 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 ෂෝරූම් එක දාලා පෙන්වන්න පුළුවන් හැකියාව තිබ්බනම් මමත්වයේ සතුට කියලා කියන්නේ නිකන් කළු ගල් කෑල්ලක් වගේ. මේ ලෝකෝත්තර සතුට සහනය කියලා කියන්නේ මහා වටිනා මේ මහා මාණික්කයක්. එතකොට මෙයා මේ ෂෝරූම් එකට ඇවිල්ලා පළුගල් කෑල්ල තෝරගනීද අර මහා මාණික්කය තෝරගන්නේ. අරක තෝරගන්නවා. හැබැයි පස්සේ මෙයා දන්නේ නැහැ අරයා කළුගල්ම විතරක් දකින්න නිසා. ඒ නිසා දහසක් අප්‍රමාණ ගුණයකින් නිවන් සැපේ සැපව. කියලා සීමා කරන්න බෑ. නිසා දන්නවනම් මේ ලෝකේ මිනිස්සු ඔක්කොම ටික අත්හරිනවා. මේ නිවන් සැපේ තියෙන වඩිනාකම සුවය සහ ඒක තියෙන විශාලත්වය දන්නවනම් මනසින් සියල්ල අත්හරිනවා. මෙච්චර සැපයක් තියෙනා නේද මම මේ පොඩි දෙයක් අතහැරලා නේද මම මේ ලොකු තැනකට එන්නේ කියලා. තේරෙනවද? ඉතින් මේ තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ දුක. දුක් කොටසක් අල්ලගෙන ඉන්න ප්‍රමාණයට එයා පටු වෙනවා. පටු වෙන තරමට එයා ඒ තුළ දුක් විඳිනවා. අතහැරියොත් ඊට වඩා ප්‍රමාණයකට එයා ගමන් කරනවා. ධර්මයේ හද්දිම වචනයකින් නෙමේ උත්තරේ හම්බ වෙයි. ස්වභාවයෙන් මමත් යථාර්ථයෙන් කොහොමද කියන එක වචනයකින් නෙමෙයි මේක මෙහිමයි කියලා උත්තරයක් දුන්නොත් ඒක ආයි මමත්වයට දෙන උත්තරයක් ඒක. දැන් මං ක්‍රියාවක් දුන්නොත් ඒත් මමත්වයේ හරහා ඒක ක්‍රියාත්මක කරවන්න වෙනවා. ඒ නිසා ඒ උත්තරය ඔබ ස්වභාවයෙන් ලබා ගත යුතුයි. වචනයකින් ලබා දිය නොහැකි. අමත්තේ ඉවත් කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට උත්තරේ ස්වභාවයෙන් ලබා ගත යුතුයි. වචනයකින් ලබා දිය නොහැකි. දෝර සාධාරණයි නේ නේද? තේරෙනවද? නෑ ඕක කොහොම හරි වචනයකින් මට දෙන්නම ඕන. ඒක තමයි. ඊට පස්සේ තින් කියන්න තියෙන්නේ වචන සියල්ල මමත්වේ නිර්මාණ. වචන සියල්ල මමත්වේ නිර්මාණ. මමත්වේ වචන සියල්ල ඔබ අතහැරගෙන ඊට මම ලෝකෝත්තර වචනයක් ලබා දෙන්නම්. කාලයට හසු නොවන වචනයක් හොයාගෙන ඉන්න. එවිට මම ඒ වචනයෙන් ඔබට නිර්වාණය ගැන කියා දෙන්නම්. කාලයට හසු නොවන වචනයක් වචන ටිකක් අරන් එන්න. එදාට මම ඒ වචන වලින් ඔබට නිර්වාණය ගැන කියා දෙන්නම්. එන හොඳයි උත්සාහ කරන්න. අර වචන ටික හොයාගන්න. කියන දේ තේරෙනවා. හොඳ අවබෝධයක් ආවේ නෑ. තමන් අඳුන ගන්න ඕන තමන්ගේ අර හිත පතුලේම රැඳිලා තියෙන අවසානයේ අර කුඩා කුඩා අපිරිසුදුකම් ඒවා හඳුන ගන්නවා. හඳුන ගන්න තරමට තමයි එයා ඒක පිරිසුදු කරගන්නේ. අපි වීදුරුවක් වුණත් එහෙමයි. ඔය අඳුර ඉඳගෙන පොඩ්ඩක් හේදුවොත් එහෙම බැලුවම වීදුරුව හොඳයි කියලා. දැන් ගොඩක් අයගේ සමහර අයගේ කිචන් එක හරි අඳුරු. අඳුරේ තියලා ඕවා සෝදලා ඉවරලා මේවා කරලා ගේනවා අර එළිය තියෙන තැනට. වීදුරුව බැලුවම පැල්ලා ගොඩායි අරවායි මේවායි තියෙන මේ ඊළම්පස හොඳයි හොඳයි මම එච්චර වළඳන්නේ නැහැ දැන් වළඳලා. දැන් මේ දාන වලඳ ප්‍රමං කියන්නේ කවන්නේ කියලා ඉතින් බේරිලා ඉන්නේතර ඒක අරගෙන වන්න පුළුවන් නේ නේද? ඉතින් අර ඒ වගේ තමන් හොඳට එළියේ බලන්න තමන්ගේ මනසේ අර කුඩා බලන සමහර නොත කන්නේ පොඩ්ඩක් වෙයි තිබුණාට කමන්නේ කියලා. ඒක අපි හරියට පුරුදු වෙන්න ඕනේ 100%ක්ම නෙවැරදි කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. තණ්හාවක් නැහැ, දීපල ගැනවත්, දරුව ගැනවත් නැහැ. එතකොට මේ දීපල සහ දරුව දෙන්න මතක් වුණේ මොකද මේ වෙලාවේ? එහෙනම් කියන්න තිබ්බනේ මාත්‍ය ගැනවත්, කුංචි අම්මා ගැනවත් මට තණ්හාවක් නැහැ කියන්නේ. ආයෙ යන පොඩ්ඩක් බැඳිලා තියෙනවා. ආ නෑ ඒක තමයි කියන්නේ වැඩේ කටින් පැන්න අර මොනවද පුල් හොරා කරෙන් දැනි කියනවා වගේ. ඔව්. ඉතින් ඒක ස්වභාවයෙන් කාඩත් යම් ආකාරයක ඒක දැනෙනවා. නමුත් ඒක කවදාවත් අපිට මේ නිවන් ගමනට බාධාවක් බවට පරිවර්තනය වෙන මට්ටමක තියෙන්න අරින්න හොඳ නෑ. මොකද හේතුව ඕක අනිවාර්යෙන් දරුවොත් අත්හරින්න යනවා, දේපලත් අත්හරින්න යනවා, තවුරුදු කීකින් අත්හරින්න වෙනවා. දීර්ඝායම භුක්ති විඳක් තවුරුදු කීකින් අත්හරින්න වෙනවද? ආද වෙන්නත් පුළුවන්. එහෙනම් අදම අත්හරින්න. ආද වෙන්නත් පුළුවන් කියලා හිත බලාපොරොත්තු තියාගන්න නෙමෙයි. එහෙනම් අදම අත්හරින්න ඕන. එතකොට ඒක ස්වභාවයේ විසින් අර ලොන්ඩරි කාර්යෙ ගෙදරට ඇවිල්ලා ගහලා නැන් යනකම් ඉන්නේ නැතුව රෙදි ටික ලොන්ඩරි කාර්යයට දෙන්න ඕනේ කියලා. එතකොට ස්වභාව ධර්මයේද අයිති දෙය. ස්වභාව ධර්මයේ විසින් අපිට දඬුවම් දීලා ඒක ගන්න කලින් අපි ස්වභාව ධර්මයට එකක් කරනවා. එතකොට ස්වභාව ධර්මයේ ස්තුතිවන්ත වෙනවා. කලද වේලාවට මගේ දේවල් මට ගෙනල්ලා දුන්නා කියලා. එතකොට ඔය අල්ලගෙන ඉන්න දේවල් ඇත්තෙන්ම තමන්ගේ දේවල්ද? නැහැ කිසිලාවක් නැහැ. තමන්ගේ දේවල් නෙමෙයි අල්ලගෙන ඉන්නේ. සමස්ත මුළු ජීවිතේම කියන ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයේ තුල අපිට විනිශ්චයකාරයෙක් වෙන්නට බෑ. අයිතිකාරයෙක් වෙන්නට බෑ. නිර්ණය කරන කෙනෙක් වෙන්නට බෑ. ඒ වෙනත් ආගම්වල කියන්නේ නැත්නම් මේකම වෙන්නේ නැති. ඒගොල්ලොත් එක පටලවා ගත්තට නේද? සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. කියලක් කියන්නේ නැති මේකම වෙන්නේ. ඉතින් ඒක හරියට තේරුම් ගත්තා නම් ඒ මනුස්සයටත් නිවන් දකින්න තිබ්බා. ඈ සියල්ල ස්වභාව ධර්මයට අයිතියක් කියලා අත්හරින තැන එයා රිලැක්ස් වෙනවනේ, නිදහස් වෙනවනේ. නමුත් මේක ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් වහන්සේට කියලා සියල්ල අත්හරින්න නෙමෙයි, දෙවියන් වහන්සේගෙන් සියල්ල ලබා ගන්න ගියා. ඕන්න ගෑවා වැඩේ කොටවරද්ද ගත්තා. ඈ දෙවියන් වහන්සේට සියල්ල අයිති කියලා අත්හරින්න උගන්නුව ඒක දෙවියන් වහන්සේගෙන් සියල්ල ලබා ගන්න ගියා. ඔන්න අරද්ද ගත්තා. ධර්මයේ අපිත් එහෙමයි. ධර්මයේ අත්හරින්න දුන්න ධර්මය මොකද කරන්නේ? එකතු කරගත්තා. ඊට පස්සේ අර ධර්ම මේ ධර්ම කියා කතා කර කර ඒකත් ලොකු මේ එකක් බවට පත් කරගෙන මානෝගත අවිද්‍යාවක් බවට පත් කරගෙන ඉන්නවා. ඊට පස්සේ තින්කම තියෙන්නේ අත්හැරීමට. ඊට පස්සේ ගොඩාක් තැන්වල ඔය මෙහෙ නෑ, මෙහෙ ඉන්න කිසි කෙනෙක් එහෙම නෑ, ඒ දීපු කිසි කෙනෙක් ළඟ එහෙම මේ මාන උද්දච්ච අවිද්‍යාව කම් වත් ඇතිව හරි නිසරණ අධ්‍යාසයෙන් කටයුතු කරන්නේ. හම්දුරු ඉන්නෙත් එතන, ඒ ධායක පිරිසේ ඉන්නෙත් එතන. මෙහෙ නෑනේ අර කාලමූල් කියන මන රූප නෑනේ. ඒ වුත් නෑ වෙන තැන්වල. ඒකට හේතුව ඒ නිසරණ අධ්‍යාසයෙන් කටයුතු කරන්නේ. නැත්තම් කරන්නේ අර පින්නාමෙන් ඒගොල්ලෝ ආයෙ වැඩි කරගන්නේ මාන උද්දච්ච අවිද්‍යාව කම්බියුන් කරගෙන එතන ප්‍රශ්න ගොඩාක් හදාගන්න. ඉතින් වැඩකුත් නැහැ පින්කම් කරලා කියලා කරන්න ගොඩක් කරලා අර බොම්කක් ඈ. ඒ කියන්නේ ඉතින් ඒ අන්දමට මේ කරගන්න නෙමෙයි අපිට තියෙන්නේ. අපිට කිස් කරගන්න තියෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම තමන් අවධානය යොමු කරන්න, තමන් නිදහස ලැබපු සැනසීම ලැබන කොටසට පමණක් නෙමෙයි තමන්ගේ ගැටලු ඇති කොටස ප්‍රශ්නය ඇති කොටස පොඩ්ඩක් සැලකිලිමත් වෙලා බලන්න. දැන් මේ පැත්ත බලනවා අඩු ඇති අර තමන් නිදහස් කොටස ලැබෙච්ච නිසා වැසුණු කොටස් නිරන්තරයෙන්ම බලන්න ඕනේ. වැසුණු කොටස් වල තමන්ගේ මොන තරම් දේවල් බැඳීම් වශයෙන් හැංගිලා තියෙනවද කියලා. අර ගොඩාක් අයගේ හොඳ රතුපතු ගාන මේවා කරන ඔක්කොම කරනවා. ඇඳ පල්ල පොඩ්ඩක් බලන්න. ඇඳපල්ලට කොහොමද දාන්නේ ඉඳලා ඉඳලා පොඩ්ඩක් බලන්න දෙන්නේ. මෙන්න බලනවා ඇඳපල්ලේ තියෙනවා. මාරු කුණු කොට ඇඳපල්ලේ තියෙනවා. ඒ වගේ තමයි පොඩ්ඩක් පරිස්සම් වෙලා බලන්න ඕනේ. තමන්ගේ සැඟවුණු තැන්වල තමයි අර රැඳීම් තියෙන්නේ. ඈ සැඟවුණු ප්‍රදේශවල තමන්ගේ සිතෙහි ඔන්න රැඳිලා දෙනවා. තමන්ම දන්නේ. එයා කියනවා මම ওই ඉඩ කඩන් වල දේපල වල බුත ආසු නැහැ කියලා කියනවා. ඒ වුණාට ඒක ඇතුළේ තියෙනවා නේද? දැන් හොරබොරු කරන වංචා කරන අය එනවනේ. ඇවිල්ලා ඉස්සෙල්ලම කියන්නේ මොකද? මහත්තයා විශ්වාස කරන්න මං හොරුවක් කරන්නේ බොරුවක් කරන්නේ වංචාවක් කරන්නේ. කෙලිම බස් එකට නැගලුණත් කියන්නේ ඔය මිනිහක් කරන්නේ වෙන්නේ. ඔයාගෙන හරි ලේසි. බොරු කියන මනුස්සය එන නේද? මං බොරුවක් නම් කියන්නේ නැහැ. අම්ම තාත්තා පල්ල දෙයියන් පල්ල බුදුන් පල්ල ඔක්කොම කියලා කියන මම බොරු කියන්නේ නැහැ මන්ට. මගේ ප්‍රතිපත්තිය ඒක. බොරු කියන්නේ නැහැ. කිව්වොත්නම් මිනිහා තේරුම් ගන්නවා මිනිහා බොරුම තමයි කියන්නේ. කපටිකම් කරන්නේ නැහැ කිව්වොත් ඒක කරන්නේම කපටිකම. මම මාත්තර බුලුවන් තරම් උදව් කරන්නම් කිව්වොත් ඒක මිනිහා අපෙන් උදව්වක් ගන්නවා නිසා අපිට උදව් කරන්නේ නැහැ. ඒක නිසා ඒක ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒක මම වචනෙන් කියන්නේ නැහැ. හැබැයි මෙහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි හරි අවධානයෙන් ඉන්නකොට අපි තුන තියෙන ආශ්‍රය ධර්ම මේකට හොඳ සිහිය ඕන. ධර්මයේ පිළිබඳව අවබෝධය ඕන. ධර්මයේ හැතරීමේ කුසලතාවය ඕන. ඒසත් තියෙන ටික භුක්ති විඳින දෙයින් නැතුව දැන් මේ මට ඇති කියලා ධර්මයෙන් සෑහීමටපත් වෙන්නපා. මොන දෙයින් සෑහීමටපත් වුණත් ධර්මයේ අවසානය දක්වා තමන් ප්‍රකට කරගෙන ප්‍රගුණ කරගෙන යන්න ඕනේ. මොකද කරන්නේ? ධර්මය අහනවා. ඒනිසෝ මනසිකාරයේ දෙනවා. නම් මම ධර්ම ප්‍රතිපatti ඉති කරගන්නවා. ධර්මයට අරන් තමයි හැඩගන්නේ. හැඩගෙන්නේ යනකොට තමයි තේරෙන්නේ. බයිසිකලේ බකල් අහුවෙන්නේ ගඩල බලන්නේ. ඉතින් ඒ නිසා තමන් ධර්මයේ හසුරුවද්දී තමයි තවන්න තේරෙන්නේ මේ මෙතන තාම තියෙනවා මගේ හිත සුද්ධ වෙලා නැහැ, පිරිසුදු වෙලා නැහැ. මෙතන ගැටලුවක් තියෙනවා කියලා ඔහු තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යා හදාගන්න බලන්නේ. නැත්නම් ඉතින් එහෙම නිසොල්මනේ ඉති මොකුත් ප්‍රශ්නයක් නැහැ. පස්සට ගිහම වහගෙන මිනිස්සයා ඉන්නවා. නේද? ප්‍රායෝගිකව බලන්න. ඒ වේිත තමයි. වාහනයක උනත් දෝෂ හොයන්න අපි පැදලා බලන්න ඕනේ. එතකොට තමයි ඒක ගැස් වෙන තැන, පැද්දෙන තැන ඔය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ ධම්මානුධම ප්‍රතිපත්තියේ තමන් යෙදෙන්නේ නැත්නම් යාට කවදාවත් සම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් යෙදෙන්න ඕනේ. යෙදෙනකොට එතන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ගැටලුවක් තියෙනවා නම් තමන්ටම ඒක දැනෙන්න. ගැටලුවක් තියෙනවා නම් දැනෙන්න. වාහනය පිළිබඳව හොඳට දන්න කියන කෙනා වාහනේ පදිදි හොඳටම දන්නවා. වාහනේ අහවල දැන ගැටලුවක් තියෙනවා නම් චැකිය ඇද වෙලා නම් බෝල් ජෝ ප්‍රශ්නයක් නම් වාහනේ අදිනවා නම් ප්ලේ එකක් තියෙනවා නම් මිස් කරනවා නම් ඔය ඔක්කොම දන්නවා. ඒ වාහනේ ඒ පිළිබඳව දන්නවා හොඳට. හැබැයි ඉතින් දැනගෙන ඕන නැත්නම් ඉතින් දන්නේ නැහැ. නිකම්ම වාහනේ පෙද්දයි කියලා එයාට දන්නේ නැහැ. ඒ නිසා අවබෝධය තියාගන්න ඕන ධර්මයේ දැනගෙන ධර්මානුකූල ප්‍රතිපත්තිය දෙන්න. එතකොට තේරෙන්නේ ඒ නිසා තවත් ගැඹුරින් තමන්ගේ සිත දිහා බැලීමේ අත්‍යවශ්‍යතාවය තියෙනවා. තව වීර්යය වැඩි කරන්න. වීර්යය වැඩි කරන්න. දර්ශනය වැඩි කරන්න. සිහිය වැඩි කරන්න. දැන් ටික කාලයක් බණහන් ඇවිල්ලා. ඔව්. තව ටිකක් උමනාවෙන් කැප වුණොත් කල් නොයවා ප්‍රතිඵල දකින්න දැන් බණ ධර්ම අහන්නපත් වෙලා මේ පරමාර්ථ පැත්ත හොයන්නපත් සංගර කොච්චර කාලයක්ද? අවුරුද්දක් විතර. මගේ ධර්මයේ මුල ගෙහිලා කොච්චර කාලයක්ද? මම තුනක් හතරක් ඒ එතකොට ඒකත් එක්ක ප්‍රබෝධය වැඩි වුණා. ප්‍රබෝධය වැඩි වුණා. වැඩි වුණා. ඊට පස්සේ
අවුරුදු දෙකකින් තමයි මෙමි ධර්මය අපි දැනගන්නේ පැත්තක් අපි හරි මුලින් දැනගන්නේ නෑ තරම. පිටර අපි දාම්පත් කර ගියා ගොඩක් දේවල් කරා අපි පිටක තමයි හැමදේම කරා. මේ ධර්ම තේරුම් ගන්න ඉඳලා නෑ.
නෑ.
ඒක මේක වැටුණා එතනදලා ඒක සම්පූර්ණ අඩිතාලමක් වැටුණා නේ. ධර්මයේ යම් කිසි දෙයක් අවබෝධ කරගන්න හම්බුනේ. ඒක ඒක දැනුමක් හැටියට
ආවා.
දැනුමක් හැටියට ආවා. දැනුම හැටියට ආපිකත් පොඩ පොඩ දියුණුවා දියුණුවා නෙමෙයි. මගේම හිතේ තියෙන දේවල් සමහරට අවබෝධ කරගන්න මේ පොඩි පොඩි දැනුම උපකාර වුණා.
දැන් ඉන්නේ දැනුම් සම්භාරයක මැදද ඉන්නේ. තාම මේ ගමන දිහත් කරන්න නැතුව බරයි නම් බඩු පටවනවද? එහෙම නැත්නම් නැව දැන් යනවා.
බඩු අයින් කරලා තියෙන්නේ. දැන් දෙවමයි අපි කිරීම කරන එක කරන්නේ නැහැ. අහනවා.
හා.
අහුවට මම ඒක අල්ලගෙන ඉන්නේ
නැහැ.
ඒක හොඳටම තේරුම් ගන්න. අහන එකට මම ලැබි කියන්නේ මේ විභාග අහන්න ආසයි.
හොඳයි අපි කැටියෙන් ගන්න. ධම්මාන ධම්ම ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද කියලා කෙනෙක්ට පාරක් අහුවුතුම. ආට ආත්මීය වශයෙන් දැනුම අයින් කරලා ඔබට එන උත්තරේ සාමාන්‍ය කිව්වොත් මොකක්ද
උත්තරේ?
නැ මේකම ධර්මයේ බලන්න කායික පැවැත්ම ස්වභාවයේ විසඳ එහෙම නැත්නම් මානසික පැවැත්මත් එක්කද?
මානසික පැවැත්ම.
ඔව් මානසික පැවැත්මත් එක්ක ධර්මයේ ගලපලා බලන්න. මානසික පැවැත්මත් එක්ක බලන්න ඕන කරලා. එතකොට ධර්මයේ කියන ගුණය මනසට සම්බන්ධ කරන්නේ. එතකොට නිවැරදිම ගුණය සාරය ධර්මයෙන් අරගෙන තියෙනවා. එතකොට ධර්මයේ කියන්නේ මොකක්ද? ධර්මයේ ඇති ගුණය මොකක්ද?
සහනය
නේ සැලසෙන. ඒ කියන්නේ ඒ සහනය සැලසෙන්නේ කුමක් නිසාද?
සහනය සැලසෙන්නේ කඩන දැඩිවට දැඩිව හිතාගත්ත දේවල් වල අඩුකමක් වෙන නිසා එන්නවන සහනය.
දැඩිව ගහන කරපු දේවල් බුරුල් කරනවා.
ගහන කරපු දේවල්
බුරුල් කරනවා. අත
අතාරනවා.
එම අතහැරීම පුජ්‍යලයට අතහැරියොත් පුජ්‍යලයට දැනේවි පුජ්‍යලයට හිස් කියලා. පුජ්‍යලත්වයේ අතහැරියොත් පුජ්‍යලයට දැනෙන එකක් නෑ කිසිවක්. පුජ්‍යලයට අතහැරියොත් පුජ්‍යලයට දැනේවි මම දැන් හිස් කියලා. පුජ්‍යලය විසින් අතහැරියොත් එතකොට පුජ්‍යලයට මම හරි හිස් මම දැන් මෙන්න දුප්පත් කෙනෙක් කියලා හිතේ කියන්නේ මම අඩු දෙයක් තියෙන කෙනෙක් කියලා හිතේ. එතකොට පුජ්‍යලයට හැරීම සහ පුජ්‍යලත්වයට අතහැරීම කියන්නේ දෙකක්.
එහෙම වෙන්නේ එහෙම මට දැනෙන්නේ නැහැ. මොකද මම ඉස්සර පිපරට විනෝද වෙනවා
දැන්. ඔව් දැන් මම කියන්නේ මේ එන්නේ දැන් පුජ්‍යලත්වයට අතහැරියට පස්සේ එයාගේ විනෝදය ඇරෙන්නේ විනෝද වෙන්නේ කුමක් විනෝදද?
ඒ
තරියම උදේ. හරි ඉතහසේ. හරි. ඔබ සිටින තැන ඉඳලා තව කොතෙන්ටද ඔබ මාරු වෙන්නේ?
සාමතිය තියෙනවා මට දැන් අහිත්‍යයට කියලා දෙන්න ඕන කියලා.
මොනවද කියලා දෙන්න තියෙන්නේ?
කියලා දෙන්න තියෙන්නේ මගේම අත්දැකීම මේක හොඳයි කියන තැන කියලා දෙන්න ඕන කියන තැන තියෙනවා. ඒකද කියලා මම හිතුවා දැන් ඒකද ඊළඟට ප්‍රශ්නේ දැන් ඒකද කියලා දැන් හොයන්න ඕනේ.
හා.
දැන් මම මට දකින්න මේ සහනය දැන් මට කියන්න
ඕන.
තමහලට තින් ඒකට මට තේරෙනවා දැන් මේ මිනිස්සු කියන්නේ ඊට මේක තේරෙන්නේ
නැහැ.
සහනය කියන්නේ නෑ මේ මිනිස්සුන්ට මේක මොකද මන් දන්නේ ඒක සමහරු තෘප්තිමත් වෙලා නැතිද කියන එක. ඒක කියනකොටත් ඒකට වහ වෙනවා ඒක සමහරවිට. හරි පුදුම කියන්නේ යන පිට වඩා විරුද්ධ වෙන දෙයක්. අත්දකින්න. ඒක 100ට 99.9ක්ම එන්නේ. මම ඒක ඉදිරිපත් සමහර තැන්වලදී උත්සාහ කරා. ඒකට මම මේ මම ඒ කාලේ ටිප් එක දැන් නැහැ. ඒ කියන්නේ දැන් ඉස්සර මට තරහ යනවා. එහෙම
කිව්වොත් දැන් මෙහෙම ඒගොල්ලන්ට කියනවා මෙහෙම කියනවා. ඒගොල්ලන්ට මේ තියෙන දේ අත්හරින්න කිව්වොත් තරහ යනවා. තියෙන දේ අත්හරින්න කියන්නේ නැතුව ධර්මය ලබා ගන්න කියන්නේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මේ තවත් මට කොට වැඩි කර ගන්න හොඳ අවස්ථාවක් කියලා හිතනවා. එතකොට කොට වැඩි කර ගන්න ගිහිල්ලා වාසිකවත් හරි එකක් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන දේ අත්හරින්න කියන්නේ නැතුව ධර්මය ලබා ගන්න කියන්නේ.
එහම ඒ වාද කිව්වෙත් සමාර්ථයෙන් අග වෙනකොට මට තේරුණා පස්සේ ඒත්තරේ පටන් ගත්ත ඊට පස්සේ කියන්නේ ගත්තේ. දැන් වහන්සේගෙන් තමයි ඒක මම ගත්තේ. ආවයි අදහස් භෞතිකිය පැහැදිලි. ඒ වචනේ පාවිච්චි කරන්න මොන මිස් බය වෙන්නේ උතද්ද?
ආ.
ඒසත් කිව්වේ ගමන් මත හරින්නේ මේ මෙයාගොල්ලෝ දන්නේ එකම දෙයයි අතාරින්න භෞතික.
භෞතිකේ අතාරින්න.
එතනම හිතුව ගමන් විරුද්ධ වෙන හේතුව තමයි ඕක.
අන්න හරියි. ධර්මයට විරුද්ධ වෙන පළවෙනි හේතුව ඕක. ඈ භෞතික අතාරින්න. මේක භෞතිකේ ඇත්ත වශයෙන්ම වැඩි කරගන්න මොනවා ධර්මයේ
තේරෙන්නේ.
භෞතික වැඩි වෙනවා මානසික
වැඩි
වෙනවා. ඔව්. එන්න වැඩි වෙනවා. යාට හොඳ ශනස් තියනවා. වැඩි තමන්ට නිදහස තියෙනවා මේ හරිම නිර්මාණශීලී ගොඩක් කරගෙන යන්න පුළුවන් දැන් ධර්මයේ හරි අපිට මීට වඩා සේවාවක් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වාසේම නමුත් මේ ලංකාව තුල මීට වැඩි දෙයක් අපි කරන්න ගියොත් එහෙම ඒකට නොයෙකුත් ලේබල් ඇලවෙනවා ඒ නිසා අර ලෙඩු ටිකට විතරක් එද වුණාම ලෙඩු එනවනේ දොස්තර මහත්තයා කොහොම හරි හොයාගෙන ඇවිල්ලා පොලිමේ ඉඳලා ඒ ජන්තු උන්නාන්ද හරි බෙහෙත් ටික අරගෙන යනවා. හම්බුරු කෙනෙක් වුණත් එහෙම තමයි. ඊට පස්සේ යනවා කොච්චර හරි දුර ගෙවාගෙන යනවා වේද මහත්තයා ඔය දින්නේ කියලා ඔයාගෙන ගිහිල්ලා උදේ පාන්දරින් ගිහිල්ලා පොලිමේ ඉඳලා එනවා. අන්න ඒ වගේ ලෙඩ වෙනකම් අපි බලාගෙන ඉන්නවා. ඉතින් කොයි වෙලාවක හරි ආරංචියක් ලැබිලා ආවෝ බෙහෙත් ටික දෙනවා කියලා කල්පනා කරගෙන ඉන්නවා. නැත්තම් ඊට ඉස්සෙල්ල බෙහෙත් දෙන්න ගියු ගමන් අපේ යවට කොට වෙනවා මොකද කියලා කරලා.
ඔව් තමයි වැටුණා කියලා දැන් තමයි සමහර පවුලේ ඉන්න අයට සමහර දරුවන්ට මේක අපිට මේක දී යුතුද කියලා. ඒක දරුවන්ට තේන ලේසි. ඒකට මේකල් ග්‍රහණය කරනවා මේක පොලේවල් බැඳීම ආදී අඩුයි. නමුත් පරිසරය තුළ නැවත සැරයක් සමහර ඉස්කෝලෙන්වත් ඒගොල්ලෝම ආයි පල්ලෙකට
ගන්න. දැන් මේක ඇත්ත වශයෙන්ම කියලා දෙන්න පුළුවන් දහමක් නෙමෙයි. කෙනෙක්ගේ මේ ආත්ම පරිවර්තනයක්, මනුෂ්‍යයා පරිවර්තනයක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි බලාගෙන ඉන්නේ මෙයා ධර්මයේ කියන දේ ගන්නවද කියන එක නෙමේ එයා එයාගේ ප්‍රශ්න වලින් විඳිනවද කියන එක. ඒ නිසා අපි ධර්මයේ කියලා තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ. අපිට එයා ළඟ තියෙනවා නම් ගැටලුවක් ඒක තෝරගෙන ඒ තියෙන ගැටලුව වෙනුවට එයා නිදහස් කරන එක තමයි අපි ධර්මයෙන් කරන්න ඕනේ. අපි ධර්මයෙන් තව ගැටලුවක් එයාට හදන්නේ තියෙන ගැටලුව එයා නිදහස් කරනවා. ඒ තියෙන ගැටලුවෙන් යාව නිදහස් කරනවා. මේ නිදහස් කිරීම තුළ එතකොට යාට තේරෙනකොට මේක මම දවසින් දවස රිලැක්ස් වෙනවා නිදහස් වෙනවා කියලා එකට එතකොට අහන්න ආසයි දෙන්න. කැමති වෙනවා.
උදාහරණයක් දෙන්න පුළුවන් නම් ඊයේ දැන් දවසේ ඊයේ වෙච්ච
දේ.
හා. ඒ දරුවට දැන් අපි දවස් මේ ගමනකුත් ගිය නිසා ආහාර වැඩ සාමාන්‍ය නිසා දරුවට ගෙදර වැඩ වැඩි
වුණා.
දැන් ඊට පස්සේ හවස්වගේ දැන් අපි කරමු කියලා ගිහිල්ලා ආවට පස්සේ ගමයා කාමරේ අඬනවා. ඔය මෙයාට පේනවා මෙච්චර ටොන් ගානක් දැන් මේ වැඩ පේනවා මේ ගෙදර ඉස්කෝලේ
ඉස්කෝලේ වැඩ දෙනවා
දැන් මේ ළමයා අඬනවා මේකින් අඬන්න එපා කිව්වොත් මොයිපු කියනවා මේක අඬන්න එපා වගේ කියලා ටික කරන්නේ කියලා කියනවා
මේ ලෝකේ හොඳම අධ්‍යාපනික වේගයක්ද කොහෙද තියෙන රට පිලිපීනයේද කොහෙද කියලා හොයාගන්න තියෙනවලු මේ ඊපස්සේ මේ ඒ රටට ඉක්මනින්ම ගිහිල්ලා බැලුවා පරීක්ෂණයක් කළා මොකද කියලා පළවෙනි එක තමයි හෝම්වර්ක් දෙන්නේ නැහැ පළවෙනි එක ඒක තමයි. මොකද ළමයි රිලැක්ස් වෙ ඉන්න ඕන, ඉඳහසේ ඉන්න ඕන. උගන්නන්නේ දවසටම පැය 4යිලු. අනිත් ඒවා ඔක්කොම අධ්‍යයන කටයුතු. ඒගොල්ලන්ට විනෝදය, සතුට, ප්‍රමෝදයෙන් ඉන්නලු අවකාශය සලසන. ඕන්න ඕකයි අධ්‍යාපන වේගයේ රහස. මේ පාටවනවා කියන්නේ වංගිඩිය දාලා කොටනවා වගේ. කරන්නේ ඒ නිසා ගානවත් එක්ක කන් වලින් අදිනවන පුරනවා වේවල් පාරවල් ගහනවා අඩි රූල් පාරවල් ගහනවා අපි කොච්චර කුටි කාලයක්ද ධන ගහගෙනවා ළමයාගේ ලැජ්ජ බය ඔක්කොම නැති කරනවා භීතියටපත් කරනවා මේ පාසල් වල නම් ඉන්නේ ගුරුවරු කියලා මම නම් දන්නේ මේ පිස්සු ටිකක් ඉන්නේ මේ අධ්‍යාපන උපදේශක තැන් වලින් මොනව ඉගෙනනවද කියලා හිතන අය මිනිස්සුන්ට උගන්වන්නේ දැඩිසේම ඒගොල්ලෝ දරුවෝ කියලා තේරෙන්නේ නැහැ දැන් මම දන්නවා මේ ළඟ පාසලක එක ළමෙක් මේ තමගේ ගුරුවරයෙක් ගහලා කන පැලිලා හොස්පිටල් එකට දැම්මා පස්සේ ඉතින් රෝහලෙන් පොලිසිය ලිව්වේ නැහැ ගුරුවරයා හිතේ යන නිසා ගොඩින් දේරලා දැම්මා අත දෙයලා ගහලා මොකද මේ හොම්වර්ක් කළේ කියලා මේ ළමයා ඉගෙන ගන්න මොට වෙනව කියලා ඔන්න කිව්වා ඉතින් ඒ වගේ ඉතින් ඒ නිසා මේ අර ලෝකේ අර දියුණු ඒ தത്വෙට අපි ළමේ කියලා කියන්නේ මොකක් හරි මේ අධ්‍යාපන පොදියක් කුළුවේ තියලා මේ මිනිස්සයා යම් විශ්ව දැනග දින එක නෙමෙයි අතිශයින්ම නිදහස්ව සතුට විවෘත චින්තනයකින් යුක්තව ඒ ජීවත් වෙන කෙනෙක් මං අහන්නේ මේ මම අද මේ දේශනාවල් මෙතන ගන්නවා මේ ඔන්න මහාචාර්යවරු එනවා ආචාර්යවරු එනවා ඔසා මේ ඔක්කොම ටික එනවා මට මොකද දේ මට ඇටිගේ මොකටද කියලා මට ඕනද හැබැයි මට ඕන දේ මම ඉගෙන ගන්න මම මේක තේරුම් කරගත්තා කාලයක් යනකොට ගුරුවරයාට ඕන දේවල් අම්මා තාත්තට ඕන දේවල් අරයට ඕන දේවල් නෙමෙයි මම ඉගෙන ගන්න ඕනේ මට ඕන දේ නේ එච්චරම ඉගෙන ගන්න ඕනේ දැන් මං රටකට යන ලෑක් වෙලා ඉන්නවනම් මං කලින් මේ රටගෙන ඉගෙන ගන්න ඕනේ තියෙනවා අවශ්‍යතාවයක් නැහැ යම් කිසි විෂයක් පිළිබඳව මම ඉගෙන ගන්න ඕන නම් ඒ විෂය පද්ධති තියෙනවා පොදුවේ ඉගෙන ගන්න ඕන පොදු කරුණු ටිකක් තියෙනවා ඒ ටික ඉගෙන ගන්න ඊට එහාට ගියාට පස්සේ අවශ්‍ය වෙන විදිහට ඉගෙන ගන්න දැන් මේ ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා කිව්වේ මගේ පුතාට උගන්වන්න එපා පළවෙනි එක ඒක මගේ පුතාට උගන්වන්න එපා එයා ඉගෙන ගනීවි එයා ඉගෙන ගන්න හැටි උගන්වන්න එකනේ ඉතින් මම ඉගෙන ගන්න හැටි ඉගෙන ගත්ත අපේ නායක සායනන්ත ළඟින් පාලි සංස්කෘත පිළිබඳව අධ්‍යාපන යන ඒ භාෂා ශාස්ත්‍රය පිළිබඳව ලැබුවට පස්සේ මම ඉගෙන ගන්න හැටි ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගන්න පුළුවන් මොනද යාළුවෝ ඕනේ දෙයක් ඊට පස්සේ අධ්‍යාපනයේ සීමාවල් නැහැ මේ බොරු කතා සදාකාලික අධ්‍යාපනයේ වැදගත් අධ්‍යාපනයේ රසවත් ජීවිතේ පුරා තියෙන දෙයක් ඒක නිසා මේ ඕ ලෙවල් ඒ ලෙවල් සහ යුනිවර්සිටි වලින් අවසන් වෙන එක නෙමෙයි ඒකේ තියෙන මොනතරම් අධ්‍යාපනය කියන දේ මහා කෘතිය වගේ නම් යුනිවර්සිටි දක්වා ඉගෙන ගන්න දෙන්නේ අල්ලක වගේ පොඩි කොටසක් ඒක ඒක වෙනුවෙන් මුළු ලෝකයේ ඒකයි පුතේ කියලා යමෙක් පෙන්වන්න ගියොත් එහෙම ඒක ලොකු අරගන ඒක ලෝකයේ නිතාම වට වෙන්නේ ඒ නිසා ඉගෙන ගන්න හැටි උගන්වනවා ඒක ලොකු අභියෝගයක්. ඒක හොඳ අදහසක් අපේ මතකයේ අදහස.
ඉතින් ගලවන්න දැන් මම වාදිර බව. ටූ කරන්න එපේ මම මේක මේ ළමයට මේ බලේ උගන්වන්න නෙමෙයි ක්‍රමයට උගන්වන්න. ටූ කරන්න එපේ. ක්‍රමයක් නැහැ. මම ඒ ළමයට කිව්වා එයාට දුව පුතා එන්න කියලා කිව්වා. අම්මා කීපෙනි කායක රූපේ කොහොමද ටූ වෙනවා. මේ පුතාට එන්න කියලා පුතා මම කිව්වා එන්න පුතා හෙට තියෙන වැඩ ටික පමණක් ඉස්සල්ලා එලියට. හෙට තියෙන. වසෙන් කොල්ල ටිකක් වෙලා ගිහිල්ලා මේ කාන්තරන බල හෙට තියෙන වැඩ ටික ගත්තා. හරි. ඕකේ. ගෙදර වැඩ තියෙන ටික දැන් එළියට ගන්න.
හා. කොටස් අද. ආ.
ඊට පස්සේ ඒ ටික ටිකට ආරම්භ කරනකොට දැන් ඊට පස්සේ මම කිව්වා දැන් පුතා ඕකේ තියෙන ලේසිම වැඩ දැන් ඉස්සරහට. ආ. ලේසිම වැඩ ටික තුන බලනකොට දැන් අන්තිමට දෙකක් බලන එකක් තියෙන රඟ දක්වලා පෙන්නනවා.
ඒක නේ. යා හිතන්නේ කියලා ගෙදර වැඩේ මේකේ. ආ ඒක නේ. හරි. තවත්
අපිට ලැබෙන මම අදලක් කරපේනවා ඒක. ආ. මේ මම ටෙලිෆෝන් කෝල් එකක් ගන්න විදිය රඟ දක්වන්නේ.
ආ.
ඉතින් මම කිව්වා පුතේ ඊයේ ඔයා මම එයාට කිව්වා දරුවට කිව්වා මේ ගෙදර වැඩක් ඉස්සෙල්ලා එද්දී එනතර අම්මා තමයි කතා කරලා ඒ මොකියන් අහන්නේ මේ ගෙදර වැඩේ මොකක්ද කියලා. මම ඒක නවත්තලා නෑ ඔයා කතා කරන්න කියලා
කිව්වා.
ආ. මම කිව්වා ඔකම රඟ දක්වන්න පෙන්නන්න.
ආ. එච්චරයි.
ඒකට ඒ ගෙදර වැඩ ඉතින් අන්තිමේ ගෙදර වැඩ දෙකක් ඉතර තිබුණා. ඉංග්‍රීසියවල මොනවද කියන්න කියලා තිබුණා. මේකදී හරිය ධර්මුවට මේ ඔළුවට දැන් බැහැගෙන අලියක් වගේ පෙන්වන දේ අන්තිමේ යන්නේ වුණා මේක. ඊනම් දැන් ඒක ලක්ෂණ කරලා ඉන්න නම්
හිතාගන්න. ඒක තමයි දර්ශනෙන් කරන්න ඕන දේ. ඒක තමයි. ඒක තමයි අවබෝධය වෙන්න ඕන. ඒක උඩට කෙනෙක් පීඩනයටපත් කිරීම නෙමෙයි. රිලැක්ස් කරන එක නිදහස් කරන එක ඒක තමයි වැදගත්. ඒ නිසා විශේෂයෙන් දරුවෝ පීඩනයටපත් කරන්න හොඳ නෑ. එහෙනම් පිටින්ද පත්තරොත් එහෙමක් කැමති නෑ. ඔව් ඔව්. මම දන්න එක මහාචාර්ය වෙනකොට උමනා වුණා තමන්ගේ දරුවා. ඒ වගේම දැවැන්ත මහාචාර්යවරේ බවට පත් කරනවා. අර දරුවට කියවන්න 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 පොත් ගෙනල්ලා දීලා 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 අවසානයේ මේ සමයට පොත් එපා වෙලා කියවීම එපා වෙලා යා තෝරගන්නවා. අපේ මාත්‍යා වගේ චෙක් කෙනෙක් මේ කුක් කෙනෙක් බවට පත් වුණා. ඒකෙත් පිටින්ද එයා කුක් කෙනෙක් බවට ආහාර පිළිබඳව කැමති නැති වෙනවා. එයාගේ කැමතිම විශේෂ බවට පත් වුණා පොත් බලන්නවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක තේරුම් කරගන්න ඕනේ යමක් වදයක් නොවන විදියට දෙයක් ලබා දෙන සියලුම අපේ ලෝකේ ඉන්න දරුවන් ඉන්න සියලු දෙනාට ඒක කොහොමම දෙයක් නේද? රසවත් සැහැල්ලු බොහොම රසවත් ලබා දෙනවා. ඒක අපේ හොඳ ප්‍රතිපදයක් අපේ මනසේ දැන් තියෙනවා. දැන් දර්ශන යාම
මම ඔය දහම් දැනගෙන නැත්නම් මම ඕම වෙලා මේවා කනවා.
ඔව් අනිවාර්යයි අනිවාර්යයි. මම මෙච්චර මහන්සිලා වැඩ කරන්නේ මේවා කරන්නේ මේ විදියට ගොන්නු වෙනවා නේද මොඩියෝ වෙනවා නේද කියලා ඔළුවට ටොකු ඇනලා දාලා ගස් බැඳලා දිබකොටු දාලා ලොකු ප්‍රශ්නයක් කරනවා.
මමත් ප්‍රශ්නයක් කරගෙන එයත් ප්‍රශ්නයක්
කරනවා. ප්‍රශ්නයක් කළා. ඔව් ප්‍රශ්නයක් කරනවා. ඔව්. අත්ත වශයෙන්ම.
හරිම රිලැක්ස් මේ දහම තුර නැත්තම්. ඉවත් වෙන්නේ කොහොමද කියලා හිතනවා දැන් මම ජීවත් වෙන විදියත් මම මතකයි.
ඔව්
ඔව්. අන්න සුපර් මෙලි. එතරම් රාගකන්තයක් මගේ ළඟ තියෙනවා. මට තේරෙනවා ඒක රාගකන්තයක්. ඒ තුළ මම දකින ඒ තුළ කොච්චර බර්න් වුණාද කියලා. අපි දැන් පරීක්ෂා කරන දැන් අපිත් අපි පරීක්ෂා කරන මේක බර්න් එකට හේතුවක් තිබුණේ නැහැ. දැන් බර්න් එක දැන් සෑහෙන්නේ දැන් නීලා. ඒක තේරෙනවා ඒක. මොකද තියෙන්නේ අපිට රාගය කියලා කිව්වම අපිට දැන් කාන්තාවක් සම්බන්ධයෙන් අපි ගත්තත් රාගය අපිට රූපේට රාගය කරන්න පුළුවන් සමහරට කටට වචනයට එහෙම තියෙනවා නේද ස්වභාවය. දැන් මගේ රූපේට රාගය
තියෙනවා.
ඒ ස්වභාවය තිබුණා. ඉතින් ඒක නිසා රූපයක් දැක්කත් මාව ඒක මට ඒක හරි වදයක් වෙනවා පස්ස කාලෙත් මට වස්ත්‍රත් මට ඒක වර්ධනය කරගන්න හිතෙනවා. දැන් අවසානයේදී ඉඳලා ස්වභාවයට තිබුණා. හැබැයි ඒකම මට හේතුනා මේක එක තේරුම් නැති කියලා තේරුම් ගන්නත් යම් විදියට හේතු වෙන්න ඇති කියලා හිතෙනවා. ඒක. ඒක ඊට පස්සේ බය නැතුව ඒ සම්බන්ධයෙන් හොඳට කල්පනා කරන්න අවශ්‍ය ඒ
ධර්ම. දැන් මේකනේ මානසික රසාස්වාදයන් සොයාගෙන යන අයගේ ප්‍රබලම ඇවිලීමක් හැටියට, ගින්නක් හැටියට මානසික රසාස්වාදයක් විදියට දැනෙන්නේ රාගසිත. නත්ති රාගෝ සමෝ අග්ගි. මනස බර්න් කරන එකක් එන එකක් නැද කියලා බුදුආදෙන්න තියෙනවා. මේ රාගය විතරයි තියෙන්නේ. ඒක විශේෂයෙන්ම ස්ත්‍රිය කෙරෙහි. එදිනම මොකද හේතුව? පිරිමියේ ස්ත්‍රිය කෙරෙහි කියන්නේ පංචකාම වස්තුවක්. ඒක ස්වභාව ධර්මයේ තුල අර ගහකට වැල වගේ එකිනෙකට බැඳෙන විදියට දනරින හැදිලා තියෙන්නේ. මේකට මේක බැඳණය වෙන බැඳන ගතිය වැඩි එහෙම තියෙනවා. ඒ ස්වභාවය තියෙනවා. නමුත් ඒ සංඥාවල් වලට වඩා මේ ධර්ම සංඥාව පැනනගෙන කොට ඒ සංඥාවල් තුනී වෙලා යනවා. ආයි ඒ සංඥාවේ රසය දකින්නට වැඩිය යා තේරුම් ගන්නවා ධර්ම සංඥාවේ රසය වඩා හොඳයි කියලා. ඊට පස්සේ එයාගේ ඒක සමතුලිතභාවයකට පත් වෙලා එනවා. ඒක නිකන් කායික ස්වභාවයක් සහ අවශ්‍යතා සීමාවක් බවට පරිවර්තනේ වීමකට පත්
වෙනවා.
දැන් ඒක ස්වභාවයේ අපිට ඒ ලස්සන හැටියට දැකින කිසිම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ දකින ලස්සනෙහි අර බර්න් වෙන ගතිය අඩු වුණාට පස්සේ අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඒකේ මිහිරක් හැටියට දකින්න පුළුවන්, ස්වභාවික సౌందර්යයක් හැටියට දකින්න පුළුවන්, ලස්සනක් හැටියට දකින්න පුළුවන්. දැන් ආහාරය වුණත් එහෙමයි. පෙරේතකමට කන්නත් පුළුවන්, බඩගිරින්න කන්නත් පුළුවන්.
ඔය අවස්ථා දෙකම සිදු වෙනවා තමයි. දැන් ඒ කියන්නේ අපිට ඔබ පර්ෆෙක්ට් කරලා නෑ කියන්නේ. පර්ෆෙක්ට් කරලා නෑ අපිට තේරෙනවා. දැන් මේ එහෙම හිතනකොට තියෙන සතුට පේනවා. පොඩ්ඩක් හරි වරදලා හිත රාසීයෙන් හිතාගෙන ගියොත් එහෙම තියෙන බර්න් එකක් ඒක මහත් දැවිල්ලක් එක්ක
තියෙනවා.
දැන් එතකොට දැන් පැහැදිලි. දැන් යන්න ඕන මාර්ගයෙන් පස්සේ කියන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඕක තමයි.
එයා දැන් මෙහෙමයි ධර්මයේ දිහාවට ඇදිලා යනකොට අනිත් දේවල් වළක්වන්න කියලා උත්සාහයක යෙදෙන්න ඕනේ නැහැ. දැන් ළමයෙකුට අර දේ කරන්න එපයි කියනවට වැඩිය හොඳයි මේ දේ කරන්න කියලා කරන්න කියන එක. එතකොට අර දෙයින් එයා දන්නේ නැතුව මේ දේ කරනකොට එයා වැළකෙනවා. ඒ නිසා මහත්ය ධර්මය අහගෙන යද්දී ධර්මයේ දියුණු කරගෙන යද්දී අරක වළක්වන්න උත්සාහයක් කරන්නවත් ඒ මොකුත් උන්නේ. ඒක දන්නේ නැතුව එයාට අමතක වෙලා ගිහිල්ලා එයා ධර්ම මාර්ගය තුල වැඩක යෙදෙනවා. එතකොට අපි මොකුත් වැඩක් නැතුව ඉන්නේ නැහැ. අපි යම් කිසි කාර්යයක යම් කිසි ධර්මයක යම් කිසි දහම් ගුණයක ධර්ම සංඥාවක වැඩෙනවා. කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අරව වළක්වන්න උත්සාහ කරන්නත් ඕනේ, වඩන්න උත්සාහ කරන්නත් ඕනේ, කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරන්න, මුකුත් කරන්න අවශ්‍ය නැහැ. තමන්ම දන්නේ නැතුව තමන් ධර්මයේ තුල පාවෙන්න වෙලා තියෙනවා. ගැටලුවක් ඇතිවෙන්න කර්ම තියෙනවා. ධර්මයේ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නැහැ.
අදහසක් කියන්නේ මම අර රාගයට දැන් ඉස්සර කාලයක් තමයි අර මේක මේ බය දෙයක් මේක කරන්න එපා කියන බලන්වත් එපා කියන
දැනට
ඒක තුල සාහනේ ඉන්නේ.
ඒක තුල වැඩි වෙනවා. ඒක තුල වැඩි වෙනවා. මොකද හේතුව මනස කියන්නේ මහා අමුතු දෙයක්. අභියෝග දුන්නොත් අභියෝග පස්සෙමයි යන්නේ. යන්නේ. මේක අභියෝගයක් නෙමෙයි කියලා තිබුණොත් ඒක ප්‍රශ්නයක් නෑ. සීනි බෝතලේ අඟල ගියොත් තමයි හොරෙන් ගන්න.
ඒක
තමයි අභියෝගයක් කරගන්නේ මොකද දැන් මේක බලන්න 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 හරි එහෙම දුන්නා ඊට පස්සේ ඉතින් එයාට ඒ අයිනෝ දිනා බලන්න ඒක බලන්න ඕනේ ඊට පස්සේ බලන්න ඕ බලන්න බලනකොට තමයි තේරෙන්නේ අපල තපුල් කියලා නේද ඒක තමයි ඒ වුර්ථ මේ මහත්තුරු ඉන්නෝ ඒ වගේ ගාන කතා කරනා ඉන්නෝ ඒක හරි වැදගත් ලෝකේ දේවල් මිනිස්සු ඒ සබෑ ස්වභාවයන් සබෑ ලක්ෂණයන් හඳගන්න නැතුව ප්‍රකාශ කරන එක හරි හරියට වටිනා ඒ දේවල් තේරුම් කරගන්න ඕනේ ඒක මට අහගන්න ඕනේ. ඉතින් ධර්මයේ කියන උත්තරීතරත්වය කියනහම එයා දන්නව මට සුවදායි පැලක් තියෙනවා ඉන්නේ. ආන්නේ පැලට වෙලා ඉන්නකොට මට එතන සුවදායිත්වයක් තියෙනවා. එතනින් එළියට ආව ගමන් මම පිච්චි පිච්චි ඉන්නේ. මොකටද අර ධර්මයේ සුවය ධර්මයේ පැලට වෙලා ඉන්න එයා කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට අනිත් සියලු දේවල් වලින් එයා අර ඉබේ ඇත්වීම සිද්ධ වෙනවා. මෙහි කාර්තව්‍යයක් සිද්ධ වෙන නිසා අරක වලක්වන්න යන්න ඕනක් නැහැ. එතන මම කිව්වොත් කොස් අමතක කරන්න කියලා ඉස්සෙල්ලා මතක් වෙන කොස්නේ. ඒ වගේ දෙයක් අර දරුවෙකුට වුණා කාට වුණත් ඒක කරන්න ඉපයි කියනවට වැඩිය හොඳයි යමක් කරන්න තියෙනවා. ඒ නිසා මට ඔයාලට තියෙන කොස් අමතක කරන්න කියලා කියන්න නෙමෙයි මේ ධර්මය මතක් කරගන්න කියලා. එතන කොස් අමතක කෙනෙකුට කියන්න හොඳ නෑ. ආ නෑ බලයි. ඒ නිසා ධර්මය මතක් කරගත්තාම අර කොස් අමතක කරගන්න ඕන කියන අවවාදයක් කරන්නම හොඳ නෑ. ඔන්න ඔන්නේ ප්‍රශ්නේ තියෙන දැන් උදේ පාන්දර නැගිටලා කියනවා සත්තු මරන්න එපා කියපු ගමන්ම මිනිස්සු සත්තු මරන්න පටන් ගන්නවා. හොරකම් කරන්න එපා. බෙඩේ මිනිහ නැගිටින්නම හොරකම්. වැඩිනේ හරි හරියට බොරු හොරකම් කරනවානේ මේ ලංකාවේ මිනිස්සු. බොරු කියන්න එපා. බොරුව මතක් වෙනට අක්කා. බොරුවම තමයි කියන්නේ. මොකද මේ පයි කියපු දේ කරනකොට හරි ආශාදනීයයි. ඒ තමයි කියන්නේ. සුරා පානය කරන්න එපා. හොරෙන් හරි මේක බොන්න ඕන. ඒකත් තියෙන. ඒ නිසා මම දන්නේ බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කළේ නෑ මේ ජීවත් වෙන්න සිටින්දී. එහෙම දෙයක් නෑ. මේ
දෙකයි
නා ගම් ඉඳලා. ඒක නේද? ඒක පස්සාරේ නාලා මේ පස්සේ දෘෂ්ටි ජාලයක නිගන්ත පද්ධතියක අපි හිර වුණා. අවසානයේ පස්සේ බලනකොට නිගන්ත රාජ්‍ය බවට පත් වුණා. හා නිර්වස්ත්‍රෝ යන්නේ නැතුව විතරයි. දර්ශනීය එක බවට පරිවර්තනය වෙලා තියෙනවා. කොහොම හරි එකකින් ඇලකලා දර්ශන සම්පත්තිය ඥාන සම්පත්තියක් ඇති කරගත්තාම එයාට තේරෙනවා එයාගේ ගැළවීම කියලා. දැන් අත් වශයෙන්ම ඔබතුමාට තියෙන එක ප්‍රශ්නය මට තේරෙන විදිහට ඔබතුමාට කියන්න අවශ්‍යතාවය තිබ්බට කියන විදිහ තාම තේරෙන්නේ
නැහැ. ඔව් සමච්චර වැඩි.
ඔව් නිකන් උත්සාහ කරනවා තාම නිකන් ඇතුළේ තියෙන දේ එළියට එන්නේ නැහැ වගේ. මේක ප්‍රාතිහාරයක්. ඒ ගුණය, ඒ ගුණය, ඒ ලක්ෂණය උත්සාහයේදී ඒවි ඒක බොහෝම සංයමයකින් දෙන්න ඕන දෙයක් කියලා හිතනවා. බොහොම සංය. දැන් අපිට කෑමක් කවන්න ඕන. අපිට අපි මේ කෑම හොඳ බව දැනගත්ත පමණින් රසවත් වූ පමණින් ගුණාත්මක වූ ගමනින් අපිට දරුවට ඒක කෑම එහෙම කවන්න බෑ. එයා බොහෝම හිමින් මේකේ රසවත් බව තේරුම් අරගෙන එයා කෑම කන්න සූදානම් වෙනවා. ඊපස්සේ තමයි එයාට ඒ ආහාරය කවන්න පුළුවන්. ඒ නිසා එයාගේ අනිවාර්යයෙන්ම මේ කියන්නේ කෙනෙක් බඩගිනි කාර්යයක් හොයා ගන්න ඕන. අනිත් එක අපි ඒක ඒක ක්‍රමානුකූලව ලබා දෙනවා. දැන් මේ මහත්යයට උනත් එක පාට අඳගහලා මේ ධර්මයේ මහත්මයා විසින්ම යොමුමක් ඇති වෙන්නේ නැති වෙන්න කලින් මම ඉදිරිපත් වෙලා මම මේක බණ අහන මහත්ය මේක නිවන් දකින්න පුළුවන් මේ කිව්වනම් පිළිගන්නේම නැහැ. යාට මෙහෙම යාම සිය කැමැත්තෙන් ඇවිල්ලා අවශ්‍යතාවය ඉහෙළටම පුදු නගාගෙන සමාවිසීම අන්න නෑ රටවල් අතරින් දුවගෙන ඇවිල්ලා තෝරගෙන හොයාගෙන උන බණ අහන්නට අන්නේ වගේ පුජ්‍යල කැමැත්ත පුජ්‍යල අවශ්‍යතාවය ඇති වෙච්ච තැන තමයි මේ ධර්ම දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේක තේරුම් ගත්තා කියලා අපිට විශේෂ දෙයක් ලැබෙන්නේ මේ පුජ්‍යලයාගේම යහපත නිසා ඒ පවතින්නේ. ඒකත් නිසි වෙලාවක් තියෙනවද ධර්මයකට උනත් එහෙමයි තව කෙනෙකුට උනත් එහෙමයි. හැබැයි උපාය මාර්ගික ක්‍රමවේද ඕනමයි ධර්මයේ දෙන්නේ. ඒ නිසා කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම දේ තමයි ධර්මය. ආයතයක් හැටියට දරුවන්ට උනා ගියක් හදලා දෙනවට වඩා වටින ධර්ම අවබෝධයක් ඥාතියෙක්ට උනත් මව්පියන්ට උනත් මහා සම්පත්තක් දෙනවට එළියවටෙන ධර්මයක් දෙන්නේ. සේවකයෝ දෙන්නෙන් දාලා ලොකු මාලිගාවක් හදලා වාහන දෙක තුනක් තියලා සම්ප සම්පත් දෙනවට වැඩි වටිනා ධර්මයේ පිහිට ලබා දෙන නිසා මේ ධර්මයේ පිහිට අනිවාර්යෙන් ලබා දෙන්න පුළුවන් නම් කළොත් ඔබේ උසහාය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔබ දිනු කරගෙන යන්න නිවැරදි දෙනින් ධර්මයේ ගත්තාම දන්නවා සංඥාවෙන් පුරුදු කරන්න බෑ කියලා. සංඥාව රිලැක්ස් කරන්න සංඥාවෙන් දෙන්න බෑ. මෙන්න මේකයි ධර්මයේ කියලා gediyak හදලා දෙන්න බෑ. නේද? gediyak හදලා දෙන්න බෑ මේකයි ධර්මයේ කියලා. ඒකත් අපි තේරුම් අරගෙන ඒකත් ප්‍රායෝගිකව මේ ටික දෙනකොට ඒක ඒගොල්ලෝ තේරුම් ගන්නේ. අනිත් එක අපි සැනසෙල්ලෙන් ඉඳලා දෙන්න ඕනේ. යා ගන්න ආදර්ශනේ. අවවාදයට වඩා ආදර්ශය. මම මේක කියන්න කියලා හරි මම දැවුනොත් මම අවුල් වුණොත් එහෙම එයා දැනගන්න මේ අවුල් නේ.
ඒක වෙන්නේ කර අවවාදෙකුත්
පරහක්. ආ නහ හරි අන්න හරි. ඒ නිසා
අන්න කාරණා තියෙනවා.
අන්න හරි. ඒ නිසා විශේෂයෙන් ඔබ අනිත් කෙනාට පෙන්නන්න ඕන ඔබ සක්සස් කියලා. සම්පූර්ණයි. ඒක දැනෙන්න ඕනේ. ඒකට ෆීල් වෙන්න ඕනේ. මෙයාලක පෞරුෂය තියෙනවා. හරි මට මේක අනුගමනය කරන්න ඕනේ. මෙයාගේ දර්ශනය හොඳයි. මට ඒ දර්ශනයට එන්න ඕනේ. කියලා යාට ආසාවක් ඇති වෙන්න ඕනේ. යාට අන්න ඒක නෑනේ. ඒ නිසා අපි ළඟ ඒ දේ තියෙන්න ඕනේ. ධර්මයේ ගුණය ප්‍රායෝගිකව තේන්නත් හැඩගස්ව ගන්න ඕනේ. එතකොට තමයි දැන් අපි එකට පිටින් සංවරය බලනවා, වචනේ සංවරය බලනවා, ප්‍රකාශනයේ සංවරය ඔක්කොම දේවල් ටික බලනවා. හොඳයි හැමදෙනාටම දෙවොල්